මුලාවන් තමයි ඉතින් අපිට තියෙන්නේ. මුලාවන් එක එක කඩා ගන්න එක තමයි මේ ප්‍රඥාව වඩනවා කියන්නේ. මොනවාද අපිට තියෙන මුලාවන්? මමයි. මගේ දේවල් තියෙනවා. නේ. තව ලෝකයක් තියෙනවා කියලා හිතනවා. මේ ලෝකේ දේවල් ඊළඟට අයිති කර ගන්න හදනවා නේද? ලෝකේ දේවල් තමයි අපි මගේ කියලා අයිති කරගන්නේ. දැන් දෙයක් තියෙනවා කියලා හිතුවට පස්සේ තමයි මේ දේ මට තිබුණොත් හොඳයි කියලා. ඈ වෙන කෙනෙක් අයිති කර ගන්නවට කැමති නෑ කයි මගේ කියන්නේ නේද? එතකොට ඒවා දැන් බුදුහාමුදුරුව පෙන්නනවා ඔය ලෝකය කියන්නේ මුලාවෙන් හදාගත්තු දෙයක්. ඒවට ඇලුම් කරන්නේත් අපේ තියෙන මුලාව හින්දා. එතකොට ලෝකයයි ලෝක සමුදයයි දකින්නවා. දුක කියන්නේ ලෝකය. දුක මත තමයි ලෝකේ සකස් වෙලා තියෙන්නේ. ඒක දුකට හේතුව මොකද? තණ්හා. නේද? චතුරාර්ය සත්‍යයෙන් දුක කියනවා ලෝකය කියලා කියන්න පුළුවන්. පංච උපාදානස්කන්ධය කියලා කියන්න පුළුවන්. නේද? ඒකට ඒවට හේතුව තණ්හාව. තණ්හාව නැති වුණා නම් දුක පිහිටයිද? නැහැ. දුක පිහිටන්නේත් නැහැ. අපිට ඔය අයිති කරගන්න ඕන දේවල් පිහිටන්නේත් නැහැ. තණ්හාව නැති වුණා. ඒකට නිරෝධය නැත්නම් නිවන කියලා කියනවා. තණ්හාව ඉතුරු නැතුවම නැති වුණා. පොඩ්ඩක් හරි දිනුනත් අල්ලගන්න මොනවා හරි තියෙනවා. නේද? කොට තණ්හාව ශේෂයක් නැතුවම නැති වුණා. ඉතිරු නැතුවම අශේෂ. අශේෂ ශේෂයක් නැතුවම නිරුද්ධ වුණා. කොට අල්ලගන්න දෙයක් නැහැ. දුක කියලා දෙයක් පිටින්න්නේ. එතකොට දුක නැති කරන්න නම් මොකද කරන්න ඕන? තණ්හාව නැති කරන්න. ඒ වුණාට මාර්ගය කියලා තනව නැති කරන්න කියලා කිව්වේ නැහැ. මාර්ග සත්‍යයේදී කිව්වේ තණ්හාව නැති කරන්න කියලාද? නැහැ. සංඝාටකෙන් යුක්ත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. ප්‍රඥාවත් ඒක එකක්. සම්මා දිට්ඨියෙන් තමයි එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ නේද? හරි දැක්මේ. කට සම්මා දිට්ඨියෙන් මේවා දකිනකොට ඇත්ත ඇති හැටි දකිනකොට මොකද වෙන්නේ? තණ්හාව නැති වෙනවා. නැතුව අපේ අවිද්‍යාව තියාගෙන මේවා තියෙනවා තියෙනවා කියලා හදාගෙන තණ්හාව නැති කරන්න බෑ. ඒ තණ්හාව නැති කරන්න නම් අපි ඇත්ත ඇති හැටියට දකින්න. ඇත්ත ඇති හැටියට දකිනකොට තණ්හාව දුර වෙනවා. හරි. එහෙම නැතුව අපිට මේකේ තණ්හාව අයින් කරන්න ඕන, මේකේ තණ්හාව අයින් කරන්න ඕන, එහෙම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකයි මේ මාර්ගය හැටියට තණ්හාව නැති කරන්න කියලා කිව්වේ නැහැ. මොකද ඒක කරන්න බැහැ. තණ්හාව නැති වෙනවා අපි තණ්හා කරන දේවල් වල ඇත්ත ඇති හැටි දකිනකොට. ඒකයි මේ සම්මා දිට්ඨියෙන් පටන් ගන්න මාර්ගයක් තියෙන්නේ. තණ්හාව දුරු කරන්න. එතකොට තණ්හාව දුරු කරන්න තණ්හාව නැති වෙන්න කිව්වට බෑ. තණ්හාව නැති වෙන්න කිව්වට බෑ තණ්හාව දුරු කරන්න. තණ්හාව දුරු කරන්න නම් තණ්හාව ඇති වෙන්න තියෙන හේතු ටික හොයලා ඒව අයින් කරන්න. තණ්හාව ඇති වෙන්නේ අපේ මුලාව හින්දා නේද? එතකොට මේ ලෝකේ දේවල් වල තියෙන මුලාව හින්දා තමයි ඒවට ආසා කරන්නේ, තණ්හා කරන්නේ. එතකොට ඒකේ මුලින්ම අපිට මුලාවන් කඩන්න තියෙන ඉස්සෙල්ලම බාහිර ලෝකෙට තියෙන මුලා. හරි? ඒ කියන්නේ බාහිර ලෝකෙට තියෙන තණ්හාව අයින් කරගන්න නම් බාහිර ලෝකෙට තියෙන මුලාව නැති කරන්න ඕන. මුලාව නැති කරන්නේ කොහොමද? සම්මා දිට්ඨියෙන්. හරිද? මම ඇති කරගෙන මේක ඇත්ත ඇති හැටියට දකින මාර්ගයක් වඩන්න. අපි බාහිර දෙයකට ආශා කරනවා නම් ආසන කර ඉන්න කිව්වට හරියන්නේ නැහැ. අපි හොයන්න ඕනේ මේ ආසාව ඇති වෙන්න හේතුව. මේ හේතුව තියෙන්නේ මේ බාහිර දේ ඇත්ත ඇති හැටි නොදන්නකම. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොනෝකේ ඇත්ත දකින්න. එතකොට තණ්හාව නැති වෙයි. මේ ඇත්ත දකින්න නැති හින්දායි තණ්හා කරන්නේ. මුලාවෙන් ගන්න හින්දායි තණ්හා කරන්නේ. ඕකේ ඇත්ත දැක්කනම් කවදාවත් තණ්හා කරන්නේ නැහැ. හරි? එතකොට අපිට හදාගන්න කියන්නේ ඇත්ත දකින්න හැකියාව. ඒක තමයි ප්‍රඥාව වඩනවා. හරි? සම්මා දිට්ඨිය ඇති කරගන්නවා නේද? ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් හැකියාව ඇති කරගන්නවා. එතකොට අපි තණ්හා කරන්නේ මොන වටද? ඇහෙන් දකින රූපවලට. නේද? මොනවා හරි දැක්කහම ඉතින් ඕකට ආසාවක් ඇති වෙනවා. මේ පොත් දැක්කහම සමහර විට ආසාවක් ඇති වෙනවා. ඔයගොල්ලන්ට නම් එච්චර ආසාවක් නැහැ වගේ. වෙන තැන් වල නම් පොර කනවා වගේ. පොත කියවන්න ඕන කියලා හිතුණාට කමක් නැහැ. ඒ වුණාට ඕක නැති වුණත් අර ලෝකෙම නැති වුණා වගේ පොර කනකොට ඒක තණ්හාව නේද? ඒකට හරි. ඕක තිබුණත් හොඳයි කියවන්න. ඈ එහෙම මිසක් ඒක නැති වුණා කියලා මහා දුකක් එන්නේ නැහැ. නේද? ඒක පේනවා නේද? දැන් මේ පොතකට හරි තණ්හා කරන්නේ. දැන් ඇහෙන් දැකපු හින්දා නේද? ඇහෙන් දැකලා දැනගත්තා නේද කියනවා කියලා. නේද? ඒකට ඇහෙන් දැකලා දැන ගැනීම ඇහෙන් දැකලා දැනගත්තු ඒවට අපි ආස කරන ගතියක් තියෙනවා. දැනගත්තේ නැත්නම් ආසාවක් නැහැ. දැන් පොත දැක්කේ නැත්නම් ඉතින් පොතක් කියලා දෙයක් පිටින්න්නේ නේද? පොතක් තියනවා කියලා දන්නේ නැහැ නේ දැක්කේ නැත්නම්. දැක්කට පස්සේ තමයි අර මොකද්ද දන්නේ. ඔහොම ඔහොම ටිකෙන් ටික ඒකට ආසාව ඇති වෙනවා. හරි? ඒ වගේමයි අපි ඇහෙන් දකින අනිත් ඒවා. එතකොට ඇහෙන් දැකලා මුලින්ම වෙන්නේ දෙයක් තියෙනවා කියලා දැනගන්න. දැනගත්තට පස්සේ අපි ඕක ගැන හිතනවා. නේද? දෙයක් තියෙනවා කියලා දැනගත්තට පස්සේ ඕක ගැන හිතනවා. හිතන්න උදව් වෙනවා අපි කලින් දැනගෙන තියෙන ටික. නේද? පෙර සුරු කරපු ටික උදව් කරගෙන තමයි අපි දැන් මේක ගැන හිතන්නේ. දැන් දැකපු දේ ගැන. එතකොට ඒ හිතනකොට ඔන්න හිතන්න හිතන්න ඔකට ආසාව වැඩි වෙනවා. හරි? තණ්හා. එතකොට ඒකෙම කෑල්ලක් තමයි ගැටෙන ගතිය. ඕක එපා. තරහයි. ඈ ගැටෙන පැත්තෙන් හිතන්නත් පුළුවන්. ඇලෙන පැත්තෙන් හිතන්නත් පුළුවන්. නේද? එතකොට ඒ දෙකම වෙන්නේ මුලින්ම අපි ඇහැ නිසා දෙයක් තියෙනවා කියලා දැනගන්නවා. ඊළඟට ඒ දැනගත්තු දෙයට අනුව හිතනවා. හිත සකස් කරනවා. නේද? එතකොට කොච්චර හිත හදනවද කියන එක තණ්හාව ගොඩක් වැඩි නම් ගොඩක් හදන්න පුළුවන්. වැඩිය තණ්හාවක් නැත්නම් ඒක ටිකක් හදලා ඒක නෙවෙයි ඊට වඩා හොඳ එකක් තියෙනවා තව එකක් අල්ල ගන්න. නේද? ඒක ගැන හිතනවා. ඈ? එතකොට ඔහොම හිතන්නේ හිතන්නේ මොනවද මේ අපේ මම ඇහැ උදාහරණයක් ගත්තට ආයතන වලින් දැනගන්නේ. ද කණෙන් ඇහෙන ශබ්දයක් සබ්දය නිසා දෙයක් දැනගත්තහම ඒකට ඒකට අපිට ආසා හිතෙනවා. ඒක අනුව හිතනවා ඊට. හරි. දැන් ඒ හිතන එක කොච්චර දුර යනවද කියන එක තණ්හාව ගොඩක් වැඩි නම් ගොඩාක් වෙලා ඒක ගැනම හිතන්න. තණ්හාව අඩු නම් ආයේ තව එකක් අහු වෙනවා. ඕක ගැන නෙමෙයි මේක ගැන හිතන්න ඕනේ කියලා. ඇයි අරමුණු තියනවනේ හැමතිස්සෙම. ඒකට ඇහෙන් ගන්න අරමුණු තියනවා, කනෙන් ගන්න, කනෙන් දැනගන්න දේවල් තියනවා නේද? නාසයෙන් දැනගන්න දේවල්, දිවෙන් දැනගන්න දේවල්, කයින් දැනගන්න දේවල්. එතකොට ඊළඟට හිතෙනුත් දැනගන්න පුළුවන්. හිතෙන් හිතලා දැනට පේන්න නැති දැනගන්න නැති දෙයක් එකපාරට මතක් කරලා දෙන්නත් පුළුවන් නේද? එතකොට ඔය අරමුණු ಜಾති කීයක් තියනවද? 6 ಜಾතියක් තියෙනවා. ඇහෙන් දැනගන්නේවා, කනෙන් දැනගන්නේවා, නාසයෙන් දැනගන්නේවා, දිවෙන් දැනගන්නේවා, කයෙන් දැනගන්නේවා, මනසෙන් දැනගන්න ඒවා නේද? එතකොට ඔන්න ඔය අරමුණක් සිහි වුණාම ඕක නැත්තම් දැනගත්තම් ඒක ගැන අපි නැවත නැවත හිත හදන. මේක ලබා ගන්න කොහොමද හරි, මේකෙන් අයින් වෙන්නේ කොහොමද හරි නේද? එක එක දේවල් හිත හදන. ඒ හිත හැදීම තමයි කර්ම කියලා හඳුන්වන්නේ. සංස්කාර. ඔව්. ආයතනකින් අරමුණක් ගැන දැනගත්තට පස්සේ ඌක ගැන ආයේ ආයේ හිතන එක කර්ම. අලුත් කර්ම. මේ පරණ ඒවා නෙමෙයි. මේ මොහොතේ හදන අලුතෙන් හදන කර්ම. නේද? වට කියනවා සංස්කාර කියලා. එතකොට ඒ සංස්කාර හදනකොට අපේ අවිද්‍යාව යෙදිලා තියෙනවා. ඇත්ත ඇති හැටි නොදන්නවා. නේද? දැන් අර ආයතනෙන් ගන්න අරමුණ ගැන ඇත්ත ඇති හැටි නොදන්නකම නිසාමයි දිගින් දිගට ඒක ගැන අපේ පරණ අදහස් ටිකක් දාලා සංස්කරණය කරනවා. අලුත් කර්ම හදනවා. ඔය හැම කර්මයකටම විපාකයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිව සසරේ ගෙනියන්න පුළුවන්කම තියෙනවා. හරි? දැන් අරමුණක් දැනගන්න ගතියට සසරේ ගෙනියන්න බෑ. ඒ කියන්නේ දැන් ඇහෙන් පේන මට්ටම ඒ කියන්නේ අරමුණක් තියනවා කියලා දැනගන්න නේද? නැත්තම් කණෙන් සද්දයක් අහන මට්ටම ඒ සද්දයක් තියනවා කියලා දැනගන්න නේද? ඒ දැනගන්න මට්ටම අලුත් කර්මයක් නෙවෙයි. ඒකට සසර ගෙනියන්න බෑ. ඕක ගැන මුලාවෙන් අපි අවිද්‍යාවෙන් නැවත නැවත ක්‍රියා කරන එක. ක්‍රියා කරන එක කියන්නේ හිත හදන්න, හිතන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කයෙන් ක්‍රියා කරන්න පුළුවන්. ඒක සම්බන්ධ නේද? එතකොට ඒවා කර්ම. ඒ කර්ම එතකොට ඇත්ත ඇති හැටි නොදැන කරන හින්දා අවිද්‍යාවෙන් කරන දේවල්. අවිද්‍යා පත්‍ය සංඛාර. ඒවා හොඳට කරන්නත් පුළුවන්, හොඳ වැඩ වෙන්නත් පුළුවන්, නරක වැඩ වෙන්න පුළුවන්. එතකොට පින් පව් කියලා කියනවා නේද? හොඳ වැඩ නම් පින් පුළුවන් පුළුවන්. හොඳට කරලා පින් කරන්නේත් අවිද්‍යාවයි. ඇයි ඒ? අවිද්‍යාව කියන්නේ ඒකෙනුත් සසර ගෙනියන්න මම කෙනෙක් ඉන්නම් නේද? මට තමයි හොඳ ප්‍රතිඵල ඒවට ලැබෙන්නේ. පින් රැස් කරගන්න කිව්වා. පින් රැස් කරගන්න කිව්වේ ඇයි? ඒවට හොඳ විපාක ලැබෙන හින්දා. සසරේ යනකම් හොඳ විපාක ලැබෙන හින්දා තමයි පින් රැස් කරන්න කිව්වේ. හරි? එතකොට පව් රැස් කළොත් මොකද වෙන්නේ? නරක විපාක ලැබෙනවා. දුක් විඳින්න වෙනවා. දුක වැඩි. අර පින් රැස් කරාම යම් කිසි දුකක් තියෙනවා. ඒක අඩුයි ඒ උනාට. පවු කරහන් මං විඳින දුක මහා බලවත් ආයේ පිනක් කරගන්නත් බැරි මට්ටමට විපාක ලැබෙනවා. දැන් අපායේ ගියොත් එහෙම ආයේ පිනක් කරගන්නත් බැරි වෙනවා. ඒ හින්දා පවු කරන්න එපා. පින් කරන්න. හරි? පින් කරන එක හොඳයි. ඔව් පුළුවන් තරම් පින් කරන එක හොඳයි. හැබැයි පින් කළා තාම අවිද්‍යාව තියෙනවා, තාම සසරේ යනවා. නේද? අවිද්‍යාව. තාම මම ඉන්නවා, මම තමයි පින් කරන්නේ. සක්කාය දිට්ඨිය තියෙනවා. හරි? එතකොට ඒ පින් කළාට ආයේ නැවත උපදින එකෙන් ගැලවිලා නැහැ. මේ 31 තලේ කොහේ හරි යන්න පුළුවන්. ආයේ උපදින. එතකොට ඒකෙත් දැන් විපාකේ තේරුම් ගත්තහම පව්කලොත් නරක ප්‍රතිඵල ලැබෙනවා, සමහර විට අපායේ යන්න පුළුවන්, දුගති වල උපදින්න පුළුවන්, මනුෂ්‍ය ලෝකේ ඉපදුනත් ඒ පව්වල විපාක ලැබෙනවා නේද, දුක් විඳින්න වෙනවා. ඒ හින්දා පව් කරන එක හොඳ නැහැ. පුළුවන් තරම් පින් කරන්න ඕන. එතකොට පින් කළාට අපි දැන් එක පැත්තකින් නැවත ඉපදීම නවතින්නේ. ආයෙ උපදින. ඒ ඉපදුනහම අපි දිගටම පින් කරයිද, ඒ අතරේ පවුත් කරයිද? පවුත් සිද්ධ වෙනවා නේද? එතකොට ඒවට විපාක විඳින්නත් වෙනවා. දැන් සමහර විට මේ කාලේ පින් කර කර හිටියට කාලයක් එන්න පුළුවන් පව් කර කරයි. එහෙම වුණොත් එහෙම ආයි සසරේම දුගති පැත්තට. දුගතියක ගියොත් ආයි පින් කරගන්න අම්බෙයිද දන්නේ නැහැ නේද? එතකොට වැඩිපුර කරෙන්නේ පව්. ඇයි අසුරු කරන්න ලැබෙන්නේ ඒ જાතිය අය? සමහර විට තමන්ගේ අවශ්‍යතා කෑම ටික හොයාගන්න සත්තු මරන්න වෙන්න පුළුවන් නේද? ඒ එහෙම තත්වයක ඉපදුනත් එහෙම අපිට තින් කරගන්න අවස්ථාව නැති වෙනවා. ආයෙයි පවුම එකතු වෙනවා. එහෙම වුණොත් අර දුගතියෙම තව තව දුක් විඳින තත්වෙටපත් වෙනවා. හරි? ඒකට මේ සසරේ යන අයට කොහේ ගියත් ඔන්න ඔය භයානක තත්වේ තියෙනවා. ඕක තමයි බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. හරි. පව් වලට නරක විපාක එනවා, දුක් විඳින්න වෙනවා. පින් වලට සාපේක්ෂව දුක අඩුයි. හැබැයි ආයෙ දුක දෙන මේ සසරේ යන එක නවතින්නේ නැහැ. ඒකට ඒකත් දුකට හේතු වෙනවා. පින් වලට හොඳ විපාක ලැබුණාට අපිව සසරේ යනවා, ඒ සසරේ යනකොට දුගති ගාමි වෙන ගතිය තමයි වැඩි. ඒ හින්දා ඒ පින් කරාටමත් මදි. සසර දුකෙන් ගැලවෙන්නේ නැහැ. ඒතර සසර දුකෙන් ගැලවෙන්න නම් අන්න ගැඹුරට දකින්න වෙනවා. දුක කියන්නේ මොකද්ද? දුක හටගන්නේ ඇයි? මේ හේතුව නැත්තම් දුක හටගන්නේ නැහැ. ඉතින් අපි කිව්වනේ දුක හටගන්නේ තණ්හාව හින්දා. තණ්හාව නැත්තම් දුක හටගන්නේ නැහැ. ඔය ටික දැනගත්තට මදි. එහෙනම් තණ්හාව නැති වෙන්න මොකද කරන්න ඕන? තණ්හාව නැති කරන්න බෑ කිව්වනේ. මේ හින්දා තණ්හාව ඇති වෙන තැන්වල අපි ඇත්ත දකින්න පුරුදු වෙනවා. දැන් තණ්හාව ඇති වෙන්නේ ඇත්ත ඇති හැටි දකින්න නැති හින්දා. නේද? ඒකට තණ්හාව ඇති වෙන තැන්වල ඇත්ත ඇති හැටි දකින්න. දැන් කොහෙද තණ්හාව ඇති වෙන්නේ? තණ්හාව ඇති වෙන තැන් මොනවාද? දැන් 10ක් කිව්වා නේද? අරමුණු, ඇහැට අරමුණු වෙන්නේ රූප, කනට අරමුණු වෙන්නේ ශබ්ද, නාසයට මොනවද? ගන්ධ, දිවට රස, කයට පොට්ටබ්බ කියන්නේ ස්පර්ශ. නැව කියනකොට ඒ තැන්වලට අවධානය යොමු කර කර කියන්න ඕන. ඈ? මනසට අරමුණු වෙන්නේ ධම්ම නැත්තම් සිතුවිලි, හිතට මතක් වෙන දේවල් නේද? එතකොට ඒවා කීයක් තියනවද? 6යි. ආයතන 6ට 6ක් තියෙන අරමුණ වෙන. ඒකට කියනවා අපි මොනවාද? බාහිර ආයතන. නැත්නම් බාහිර ආරම්මන. එතකොට ඔන්න ඔය බාහිර ආරම්මන හයේම තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? ඔන්න තණ්හාව හට ගන්න පුළුවන් නැහැ. නේද? මං කිව්වේ එහෙම මොකක් හරි දැකලා ඔන්න දෙයක් තියෙනවා කියලා ඒ අරමුණ ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. කණෙන් ශබ්දයක් අහලා ඒකෙන් දෙයක් දැනගන්නවා ඒ දේ ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. එතකොට ඔය හය තැනේම තණ්හාව ඇති වෙන්න පුළුවන් නේද? ඔව්. and then තණ්හාව ඇති වෙන්න පුළුවන් හයක් ගන්නවා. ඊළඟට තව තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. ඒක තමයි ඔය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස. ඒවට මොනවාද කියන්නේ පොදුවේ? අභ්‍යන්තර ආයතන. එතකොට අභ්‍යන්තර ආයතන කීයක් තියෙනවද? 6. ඔය 6ටත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඔය 6 ඇත්ත දන්නේ නැත්නම් අවිද්‍යාව පිහිටියොත්. ඇත්ත දන්නේ නැහැ කියන්නේ අවිද්‍යාවනේ. නේද? ඒකට ඇත්ත දන්නේ නැති වෙනකොට මුලා වෙනවා නේද? ඒකට මුලාවෙන් ගත්තොත් ඒ වෙලෙ තණ්හාව ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් කීයක් තියෙනවද තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්? 12ක් තියෙනවා නේද? 6යි 6යි 12යි. බාහිර ආරම්මන 6යි අභ්‍යන්තර ආයතන 6යි. 12ක් තියෙනවා. ඊළඟට තවත් ඒවා ටිකක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. දැන් ඔය ඇහෙන් රූප දැනගන්නේ මොකද්ද? විඤ්ඤාණ. හිත නේද? ඇහෙන් රූප දැනගන්න හිතට අපි කියනවා චක්කු විඤ්ඤාණ කියලා. නේද? චක්කු විඤ්ඤාණෙත් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැනක්. හරි. ඒකේ ඇත්ත ඇති හැටි
තණ්හාව ඇති වෙන්නේ නැහැ.
ඇති වෙන්න පුළුවන් තැනක්. ඒකෙත් ඇත්ත ඇති හැටි නොදැක්කොත් එතනත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. විපාකෙන් වෙන්න පුළුවන්, අලුතෙන් හදන එකක් වෙන්න පුළුවන්. ඒ විඤ්ඤාණයේ ඇත්ත ඇති හැටි දැක්කේ නැත්තම් එතන අවිද්‍යාව යෙදුනොත්, එතන මුලා වුණොත් එතනත් තණ්හාව උපදින්න පුළුවන් තැනක්. එතකොට විඤ්ඤාණ කීයක් තියෙනවද? 6ක් තියෙනවා නේද? චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, තවමනාද තියෙන්නේ? නාසය නිසා ඇති වෙන්නේ මොන විඤ්ඤාණයද? ඝාණ විඤ්ඤාණය. දිව නිසා ජීවහා විඤ්ඤාණය. කය නිසා කාය විඤ්ඤාණය. මනස නිසා මනෝ විඤ්ඤාණ. ତତ විඤ්ඤාණ කීයක් තියනවද? 6. ඔය 6 තණ්හාව උපදින්න පුළුවන් තැන්. දැන් තණ්හාව උපදින්නේ කොහමද? ඇත්ත ඇති හැටි නොදන්න කම. කියන්නේ අවිද්‍යාව. ඒ නිසා මුලා වෙන බව. නේද? ତତ මුලාවෙන් ගන්න දෙයට අපේ තණ්හාව ඇති වෙනවා. ඒ මුලාව වෙන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම. මේ සම්මාදිට්ඨිය නැති වෙනකොට අවිද්‍යාව තියෙනකොට දැන් ඇහැට තණ්හාව ඇති වෙන්න බැයිද? ඒ විදිහටත් ඇති වෙන්න පුළුවන්. තව බැයිද? තව ඇහැට මොකක් හරි වෙන්න ගියොත් ඒක බේර ගන්න ඕන දෙයක් කරනවා නේද? ඕන අකුසලයක් කරන්න පුළුවන් නේද? නේද? තණ්හාව තියෙනා නේද? ඒතකොට කොහටද? ඇහැට. විඤ්ඤාණයටත් ඒක තමයි. දැන් ඇහි පහළ වෙන විඤ්ඤාණය තමයි ඔය දැනගන්න ගතිය. හරි. ඒ දැනගන්න ගතියට අපි ආස කරනවා. ඒ හින්දාමයි අපි ඇහක් උපද්දවන්නේ. බලන්න කැමති. ඒතර බලන්න කැමති කියන්නේ චක්කු විඥානයක් පහළ කරගන්න කැමති. චක්කු විඥානේ පහළ වෙන්නේ නැත්නම්, පේන්නේ නැත්නම් අපිට දුකයි. මේ
ඉස්සර වගේ
පේන්නේ නැති වෙනකොට ටිකක් දුකයි නේද? එතකොට ඒ පේනවා කියන්නේ මොකද්ද? චක්කු විඤ්ඤාණි හිත දැනගන්නවා නේද? එළි තියෙන ගතිය. ඈ? ඇහෙන් පෙන්නන ගතිය. ඔව්. දුකයි. ඒ අකුර අපිට හිතට දැනගන්න පුළුවන්කම තිබුණා නම් අපි කැමතියි නේද? එතකොට ඒ ඒකත් චක්කු විඤ්ඤාණයත් පන්හාව ඇති කරන්න පුළුවන් තැන. ආසාව ඇති කරන තැන. ඒකයි තණ්හාව කියන්නේ ආසාවනේ නේද? ආසාව ඇති කරන තැන්. දැන් කීයක් තියනවාද ආසාව ඇති කරන තැන්? තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. 18ක් තියෙනවා නේද? 6 ජාති 3ක් දැනගත්තානේ. ඇහැයි රූපෙයි චක්කු විඤ්ඤාණයි. මේ වගේ ආයතන 6ට ගත්තාම 3ව 6ක් 18ක් තියෙනවා. දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඊළඟට තියෙනවා පස්සේ. හරි. පස්සේ නිසා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ස්පර්ශ. ඒ කියන්නේ දැන් ඇහැ නිසා ස්පර්ශය කියන්නේ චක්කු සංපස්සේ. කන නිසා සෝත සංපස්සේ. නේද? නාසය නිසා ඝාන සංපස්සේ, දිව නිසා ජීවහා සංපස්සේ, කය නිසා කාය සංපස්සේ, මන නිසා මනෝ සංපස්සේ. ස්පර්ශ හයකුත් තියෙන අපිට ආසාව හටගන්න පුළුවන්. තණ්හාව ඇති කරන්න පුළුවන්. දැන් මේ කතා කරන්නේ තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. නේද? ඒක ස්පර්ශ හයකුත් තියෙනවා. දැන් කීයක් තියෙනවද ඔක්කොම? 24ක් තියෙනවා දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඈ? ඉවරද? නෑ තව තියෙනවා. දැන් ඔන්න ස්පර්ශය නිසා මොකක්ද හටගන්නේ? වේදනාව. පස්සපච්චා වේදනාව ඇති වෙනවනේ. නේද? ද වේදනාවට ආස කරන්නේ නැද්ද? වේදනාවට තණ්හා ඇති වෙන්නේ නැද්ද? ඇති වෙයි. නේද? ඔන්න ස්පර්ශය නිසා යම් වේදනාවක් හටගනීද? ඒ වේදනාවලටත් තණ්හා කරනවා. ඒතරේ වේදනා જાති අපි දන්නවා තුනක් තියෙනවා නේද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. හරි. ඒ තුනකට බෙදන්න ඕනේ ඔක්කොම පොදුවේ වේදනාව කියලා ගන්නකො. ස්පර්ශයෙන් යම් වේදනාවක් ඇති වෙයිද? ඒ වේදනාවට තණ්හා කරන. දුක වේදනාව නිසා තණ්හාව හටගන්න පුළුවන්. එකක් තමයි දුකෙන් අයින් වෙන්න තණ්හා. නැත්නම් ඊට වඩා හොඳ එකක් ලබා ගන්න තණ්හා. නේද? දුකේ අකමැතිකමත් තණ්හාව. තණ්හාව තමයි. පටිගය කියන්නේ තණ්හාවේ කොටසක්. ඒකේ ගැටෙන ගතිය තණ්හාවයි. මොකද එතකොට ඒකෙන් අයින් වෙන්න තණ්හා කරනවා නැත්නම් ඊට වඩා හොඳ එකක් ලබා ගන්න තණ්හා කරනවා. ඒ ගැටීම හින්දා නේද? ඒ තණ්හාව ඉවරයක් නැහැ. එතකොට පස්සපච්චා වේදනා. දැන් ඒ ආයතනේ වේදනාව. එතකොට ඇහැ නිසා ඇති වෙන වේදනාව චක්කු සම්පස්සජා වේදනා කියනවා. චක්කු සම්පස්සේ නිසා හටගන්න වේදනාව. ඊළඟට සෝත සම්පස්සජා වේදනා. නේද? ඔයගේ වේදනා කීයක් වෙනවද? එතකොට ආයතන 6ට 6. නේද? ඔය වේදනා 6ෙත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. දැන් කීයද? 30. දැන් තැන් 30ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඔය තැන් වල අපි ඇත්ත ඇති හැටි නොදැක්කෝ. අවිද්‍යාව යෙදුණා. මුලා වුණා. තණ්හාව අට ගන්න පුළුවන්. හරි? තවත් ඉවර නෑ. හැබැයි ඔය එකක හරි ඇත්ත දැක්කොත් ඔය 30ම මිදෙන. එහෙම එකකුත් තියෙනවා. රැවටුනොත් දැන් 30ක් තියෙනවා රැවටෙන්න අල්ලගන්න. නේද? ඊළඟට ඇහැයි රූපෙයි විඥානේ පස්සෙයි වේදනාවයි. ඊළඟට ඔය වේදනා විඳින දේ අරමුණ ඊළඟට අපි අඳුනා ගන්නවා. සංඥා. සංඥාවත් තණ්හාව ඇති කරන්න පුළුවන් තැනක් නේද? ආසා කරන්න. ඒ වේදනාව තව ලබන්න ඒ සංඥාවෙන් අඳුර ගන්න දේ හොයාගෙන යනවා ඊළඟට. නේද? දැන් අපි කෑම රසක් දැනුණහම අන්න සංඥාවක් දාගන්න මේ කෑම නම් මේ රස ලබන්න පුළුවන්. ඊළඟට ඒක හොයන්න ඉතින් කතා කරන්න පුළුවන් නේද? කාගෙන් හරි අහන්න පුළුවන්. එක එක දේවල් කරන්න පුළුවන් මේ සංඥාව අල්ලගෙන. ඒකේ සංඥාවටත් ඇලුම් කරන ආස කරනවා තණ්හා කරන්න පුළුවන්. ඒකට සංඥා කීයක් තියෙනවද? 6. මොනවාද සංඥා? ඇහෙන් ඇති වෙන්නේ මොන සංඥාද? රූප සංඥා. කණෙන් ඇති වෙන්නේ මොන සංඥාද? ශබ්ද සංඥා. නාසයෙන් ඇති වෙන්නේ ඝාන සංඥා. දිවෙන් ඇති වෙන්නේ රස සංඥා. කයෙන් ඇති වෙන්නේ ස්පර්ශ සංඥා. මනසෙන් ඇති වෙන ඒ මනෝ සංඥා. නේද? දැන් කීයද? 36යි. සංඥාව ඇති වෙන්න පුළුවන්. දැන්. ඊළඟට ඔය සංඥා ගැන හිතනව නේද? චේතන. නේද? එතකොට ඒ හිතන තැන් වලත් තණ්හාව ඇති වෙන්න පුළුවන්. චේතනා නැත්නම් අපි සංකාර කියනවා නේද? එතකොට ඒ ඇහෙන් ඇති වුණ ස්පර්ශය ගැන දැනගන්න දේ ගැන හිතන. චක්කු සම්පස්සජ චේතනායන. ඒ රූප සංඥාව ගැන රූප සංචේතන. ඇහෙන් දැනගත්ත රූපයක් නේ නේද? ඒ රූපය ගැන හිතනවා රූප සංචේතනා යන පුළුවන්. සද්ද සංචේතනා යන පුළුවන්. නේද? එතකොට නාසයෙන් දැනගන්නේ මොනවාද? ගඳ සුවඳ ගැන. ඝාන සංචේතනා ඇති වෙන්න පුළුවන්. ඊළඟට දිවෙන් රස ගැන එන චේතන නේද?
සසම්
චේතනාව උනා හොඳයි නරකයි කියලා අපිට බෙදන්න පුළුවන් නේද? පින් කරන චේතනාවක් තියෙනවා, පව් කරන චේතනාවක් තියෙනවා නේද? නෑ. එතන සං කියන්නේ ඒකට අදාළව දැන් රූපයට අදාළව ඇති කරන රූප සංචේතන. සං කියන්නේ හොඳයි කියන එක නෙමෙයි. ඒක සම්බන්ධව ඇති කරන චේතන. එතකොට සංදිට්ඨික කියන්නේ තමන් තුලින් දැන් දකින්න පුළුවන් වෙනවා. එතකොට ඊළඟට චේතනාහය. දැන් කීයද? 이랑කට තියෙනවා මේ අපේ අමුතුම එකක් තියෙනවා දැන් තණ්හාවට තණ්හා කරනවා. ඔය ඇති දැන් ඔවගෙන ඇති වෙන තණ්හාවක් තියෙනවනේ. ඒ තණ්හාවට ආසයි. ඒකනේ ආයේ ඒක ගැන හිතන්න. ඔව්. ඒ තණ්හාව තව ගෙනියන්න ආයෙ තණ්හා කරනවා. ඔව්. ඒකටත් ආස කරනවා. මේ තණ්හා කරන එකටත් ආස කරනවා. දැන් සමහරු ඉන්නවනේ තරහ ගන්න එකටත් ආස. ඒක නැති වුණොත් ඒගොල්ලන්ට හරි දුකයි. මොකක් හරි යන්නගෙන තරහ අරන් කාට හරි බනින්න ඕන. ඒකේ තමයි ඒගොල්ලන්ට ආස.
මානසික රෝග තමයි ඔය ඔක්කොම. ඔය ඇත්ත ඇති හැටි නොදැක මුලා වෙලානේ ඉන්නේ. ඔව්. එතකොට අපි ඔය තැන් වල ඇත්ත ඇති හැටි නොදැක්කොත් ආසාව ඇති වෙලා තණ්හාව බවට පත් වෙනවා නේද? අදට තණ්හා හයකුත් ඇති වෙන්න පුළුවන් නේද? ඔව්. ආයතන හය නිසා හැම දැන් අරමුණක් දැනගෙන ඒකට එනකොට තණ්හා ಜಾති හයකුත් ඇති වෙනවා. ඒ තණ්හාවට තණ්හාද? එතනත් තණ්හා ඇති වෙන්න පුළුවන්. දැන් කීයද එතකොට? 48ක් තියෙනවා. දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්. කොහොමද ඇති වෙන්නේ? ඒකේ ඇත්ත ඇති හැටි නොදැන මුලා වුණොත් ඒකට තණ්හා කරන්න පුළුවන්. පැහැදිලි නේද? ඊළඟට තව තියෙනවා විතක්ක ਵਿਚාර කියලා දෙයක්. විතක්ක කියන්නේ අපි ඒක ගැන කල්පනා කරන. ඒ අරමුණට යොමු කරන ගතිය. හරි? විතක්ක විතර්ක කියනවා නේද? මේ විතර්කේ තණ්හාව ඇති වෙන්න පුළුවන්. හරි? ඒ කල්පනා කරන්න ඒකටත් තණ්හාව ඇති. හරි? එතකොට ඒ දැන් ඉස්සෙල්ලාවේ ඒ දැනගත්ත රූපය ගැන රූප තණ්හාව. දැන් ඒ රූපය ගැන විතර්ක කරනවා. රූප විතර්ක. ඇහ සම්බන්ධ කළොත් රූප විතර්ක. ඝන සම්බන්ධ කළොත් ශබ්ද විතර්ක. නේද? නාසය නම් ඝන විතර්ක. ඒ විදිහට ඒ ආයතනෙන් දැනගන්න දෙයට ඔව්. හිත යොමු කරන එක. දැන් චේතනාවට වඩා පොඩ්ඩක් වෙනස්. ආයාවේ එකට දැන් විතර්ක කරනවානේ. ඒක මතක් කර කර ඒකට හිත යොමු කරන ගතිය.
ඉතින්
තමයි මේ හොඳද නරකද කතාව නේද?
මං
කියුවේ තණ්හාව හොඳ පැත්තෙනුත් එන්න පුළුවන් නරක පැත්තෙනුත් එන්න පුළුවන්. පින් කරන්නත් පුළුවන් තණ්හාවෙන් පව් කරන්නත් පුළුවන් තණ්හාව නේද? හොඳ නරක කතාව නෙවෙයි. මේක තණ්හා නැතුව ඉති පින් කියලා දෙයක් ඒ දෙන්නේ නැහැ. තණ්හාව එක්කමයි පින
කියන්නේ. ඒක දෙන්නේ අර මේ
තණ්හාව අඩු කරන විදිහේ කර්ම ටිකකුත් තියෙනවා. ඒවට අපි කුසල කර්ම කියනවා.
ක්‍රියා
කර්ම ක්ෂය කරන විදිහේ ඒවා. දැන් මාර්ගයේ වඩන එක ඒක එතකොට කර්ම ක්ෂය කිරීම. හරි? ඒකට කියන්නේ අර ප්‍රයෝග අபிසංකාර කියන ප්‍රයෝග කර්ම ඇති වෙන එක වළක්වන විදිහේ වැඩපිළිවෙලකුත් තියෙනවා. ඒක දැනගන්න තමයි මේව කතා කරන්නේ. දැන් තණ්හාව ඇති වෙන මේ දුක ඇති කරන තණ්හාව ඇති වෙන තැන් ටික ඉස්සෙල්ලා අඳුර ගන්නවා. එතකොට විතක්ක රූප විතක්ක එන්න පුළුවන්. සද්ද විතක්ක එන්න පුළුවන්. ඒකම ඒකේ ਵਿਚාරෙ එන්නත් පුළුවන්. රූප ਵਿਚාර සද්ද ਵਿਚාර
මොකද විතක්කේ කියන්නේ?
විතක්කය කියන්නේ ඒකට දැන් හිත යොමු කරන ගතිය. ඊළඟට ඒක ගැන තව තව විමසන ගතිය વિચાર. එතකොට ඒ વિચારයේ තණ්හාව ඇති කරන්න පුළුවන්. ඔය තණ්හාව උපදින්න පුළුවන් තැන්. ඒකෙත් අපි ඇත්ත ඇති හැටි නොදැක්කොත් එතනත් තණ්හාව ඇති කරලා තණ්හාව ඇති වුණොත් අපි දන්නවා දුක සකස් වෙනවා. දුකට හේතුව නේ තණ්හා.
ඒ කියන්නේ දැන් අපිට ඒක කරන්නේ ආසයි. ආසාව
ඔව් ආසාව තමයි තණ්හාවනේ. ආයේ හිතන්න එතකොට තව තව විතර්ක කරන්න හරි ආසයි. තව තව ਵਿਚාරන්න හරි ආසයි.
එතකොට දැන් අපි බුදුහත්දාම ගැන මේ
ඕන එකක් ඉතින්.
මේක කර්ම නැහැ.
කර්ම නැද්ද තියනවාද කියලා දැනගන්න දැන් අපි දැන් ටික අඳුරගත්තට පස්සේ අපි අවිද්‍යාව මොකද්ද? මුලාව මොකද්ද කියලා තේරුම් ගන්න. හරි? හටක් තියෙනවා. ඒක තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 60ක් තියෙනවා. ඒ කියන්නේ එක ආයතනයක් අල්ලගෙන 10 ආකාරයක් තියෙනවා. තණ්හාව ඇති වෙන්න පුළුවන්. එක ආයතනකින් තැන් 10ක් තියෙනවා තණ්හාව ඇති වෙන්න පුළුවන්. ඇහැ ගත්තොත් 10ක් තියෙනවා.
මොනවාද 10 හින්දා එන එන්න පුළුවන් තැන් 10 බාහිරේ මොකද්ද රූපය හරි අභ්‍යන්තරේ ඇස ඊළඟට විඥානේ මොන විඥානේද හැගෙන දැන් කතා කරමු චක්කු විඥාන මොන පස්සේද චක්කු සම්පස්සේ මොන වේදනාවද චක්කු සම්පස්සජා වේදනා චක්කු සම්පස්සේ නිසා ඇතිවෙන වේදනාව ඊළඟට මේ සංඥාව මොකක් ගැනද සංඥාව එන්නේ රූප සංඥා හෙන්දරගත්තු රූපේ ගැනයි දැන් සංඥාව ගන්න නේද රූප සංඥා ඊළඟට චේතනාව සංචේතනාව එන්නේ මොනවා ගැනද රූප සංචේතන අපට දැනගත්තු රූපේ ගැනමයි හිතන්නේ රූප සංචේතන ඊළඟට තණ්හා මොනවටද තණ්හා කරන්නේ රූප තණ්හා රූප තණ්හාවට තණ්හා කරනවා හ්ම් තණ්හාවෙන් හින්දා තණ්හාව ඇති කරන්න පුළුවන් ඊළඟට විතක්ක මොනවා ගැනද විතක්ක කරන්නේ රූප රූප විතක්ක විචාරය මොනවා ගැනද රූප ගැනයි රූප විචාර ඔන්න 10ක් එතකොට බලන්න දැන් අපි හිතන්නේ ඇහෙන් දකිනවා විතරයි කියලානේ ඇහෙන් දකිනකොට 10 තැනකට තණ්හා කරලා තියෙනවා වෙන්න පුළුවන් ඔව් ඇත්ත ඇතිහැටි දැක්කේ නැත්නම් කියන්නේ අයෝනිසෝ මනසිකාරේ යෙදෙනකොට රූපයක් දකිනවා කියන සිද්ධියේදී තණ්හාව ඇති කරන්න පුළුවන් තැන් 10ක් ඇති වෙනවා. ඒ කියන්නේ දුක ඇති කරන්න පුළුවන් තැන් 10ක්. ඔන්න බලන්න. ඔව් එක තැන ඉතින් අපි කොයිකෙන් තණ්හාව වැඩියෙන් ගෙනියනවද කියන එක ඒක ඒ වෙලාවේ. හෙයි ඔය 10න් ඕන එකක් අල්ලගෙන දිගට යන්න පුළුවන්. ඒ කියන්නේ දුක සකස් කරන හේතුවනේ තණ්හාව කියන්නේ. බව 10ක් නෙමෙයි ඉතින්. ඒක වෙලාවට එකක් වෙන්න පුළුවන්. එතකොට ඕවයින් අපිට ඕන එකක් ප්‍රකට වෙලා ඒවයි තණ්හාව හදාගෙන දිගින් දිගට ගෙනියන්න හැකියාව පි මුලා වෙලා සසරේ ගෙනියන්න හැකියාව තියෙන ඔය 10න් ඕන එකකට. තේනවද දැන් රූපයක් දකින්නවා කියන එක සෙල්ලම් කඩක් නෙමෙයි. ඇහෙන රූපයක් දැකලා ඒක දැනගන්නකොට සංහාව ඇති කරන්න දුක සකස් කරන්න පුළුවන් තැන් 10ක් හදලා. නේද? මතකද දැන් 10 මොනවද? ඇසයි රූපයයි. නේද? ඊළඟට චක්කු විඥානයයි. මොනවද ඊළඟට? චක්කු සංපස්සේ. ඊළඟට පස්සෙන් ඇතිවෙන වේදනාව. චක්කු සංපස්සජා වේදනා. දැන් උතෙන්ට එනකොට පහක්. නේද? ඊළඟට ඒ විඳින දේ ගැන රූපේ ගැන සංඥා. රූප සංඥාව. රූප සංකේතන නේ ගියේ 7යි නේ ඊළඟට ඒ තණ්හාව මොකක් ගැනද රූප තණ්හාව ඒකට තණ්හාවයි තියෙන්නේ ඊළඟට රූප විතක්කය රූප විචාරය ඔව් හරි එතකොට ඇහෙන් දැකලා රූපයක් තියෙනවා කියලා හිත දැන ගන්නකොට ඔන්න ඔය 10ම යෙදිලා. හැබැයි අපි ඔය එකක දැන් මුල හරියේ ඕන එකක ඇත්ත දැක්කොත් 10ම යෙදෙන්නේ නැහැ. එතනයි වාසිය තියෙන්නේ. අපි ඇහෙන් දැනගන්න බාහිර රූපය ගැන ඇත්ත ඇති හැටි දැනගත්තොත් ඔය 10 එන්නේ ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. අවිද්‍යාව ඉන්න මුලාව යෙදුනක් තමයි ඔය 10න් තණ්හාව ඇති කරන්න පුළුවන්. අපි ඇහෙන් දැනගන්න රූපේ ඇත්ත දැනගත්තා නම් අර රූප රූප කියලා වැටුණ එකක්වත් දෙන්නේ නැහැ නේ. රූප සංඥා, රූප සංචේතන නේද? රූප මොනවාද විතක්ක, රූප විචාර, රූප තණ්හා, ඒවා එකක්වත් තියෙන්නේ නැහැ නේ මේ මේ ඇහෙන් දැනගන්න රූපේ ඇත්තටිය ටික දැක්කම. ඔන්න සම්මා දිට්ඨියට කරන්න පුළුවන් දේවල් නේද? ඒකයි මේ සම්මා දිට්ඨිය කියන්නේ මහා බලවත් දෙයක්. ආයි දැන් ඇහෙන් අපි රූපයක් දැනගෙන ඒක එක්ක ගැටුණොත් ඒත් ඔය 10ම තියෙනවා. ඇහෙන් දැකපු රූපේ ගැන හිතනකොට ඔය 10ම යෙදෙනවා. හොඳ පැත්තෙන් හිතුවත් යෙදෙනවා, නරක පැත්තෙන් හිතුවත් යෙදෙනවා. ඔව් නැහැ. 70 30 දැක්කොත් ඔය 10 හට ගන්න. තණ්හා ඇති වෙන්න පුළුවන්. දැන් 10ම නැති වෙනවා. 70 30 දැක්කොත්. හැබැයි ඒ 70 30 කියනකොට සම්මා දිට්ඨිය ලෝකෝත්තර දැක් යථාභූත ඥාණය වෙනවා. පට වුණ මට්ටමේ ඉඳීම නෙමෙයි. හරි, දැන් තණ්හාව නැත්තම් දිගට ගෙනියන්න බෑ. අන්න එතකොට මට්ටම තමයි දිත්තේ දිට්ටම. දැක්ක දැක්ක විතර තණ්හාවට ගෙනියන්න බෑ දිගින් දිගට නේද? එතකොට අන්න ලෝකෝත්තර දර්ශනය නැත්නම් සම්මා දිට්ඨිය කියනකොට තමන්ට එහෙම පේන්නවා. ඒක ඉතින් ඔය දැන් සම්මා දිට්ඨිය හදාගෙන බලන්නකො මේක උනාට පස්සේ වෙන දේවල් පස්සේ හොයන්න පුළුවන්. සම්මා දිට්ඨිය අනිවාර්යෙන් තියෙනවා සෝවාන් කෙනාට. සෝවාන් වෙන්න බෑ සම්මා දිට්ඨිය නැතුව. හරි. හැබැයි ඒකේ දැක්ම අර සම්පූර්ණ නැහැ. තාම මුලා වෙන මට්ටමක් තියෙනවා. දැන් රහතන් වහන්සේගේ මුලා වෙන්නේම නැහැනේ. ඒ මට්ටමට තාම ඇවිල්ලා නැහැ. එතනින් මෙහා එක මාර්ගඵලයකවත් ඇත්ත දකින්න පුළුවන් වුණාට ඒ මුලා වෙන මට්ටමෙන් මිදිලා නැහැ. නොවනින් බැලුවොත් දකින්න පුළුවන්. සිහිය නොවන පිහිටනකොට ඇත්ත දකින්න පුළුවන්. ඇත්ත ඇති හැටි. හැබැයි අර මුලා වෙන ගතිය මේකෙන් මිදිලා නැහැ. ඒකයි එක එක කඩන්න තියෙනවා කෙලස්. සම්මා දිට්ඨිය කියන එක තියෙනවා. හරි දැක්ක. මොකද ඒක තමයි හොයන්න ඕන. චතුරාර්ය සත්‍ය ගැන හරි අවබෝධයක්. දුක කියන්නේ මේකයි, සමුදය මේකයි, මේ සමුදය නැත්නම් දුක නිරෝධයි. ඒක නිරෝධ කරන මාර්ගය මේකයි කියලා දැක්මක් තියෙනවා. සම්පූර්ණ නැහැ. මාර්ගය වඩලා නැහැ තව. ඔය වැඩිමේ මට්ටමක් තමයි සෝවන් වුණා කියන්නේ. යම්කිසි මට්ටමකට අවබෝධය ආවා, ප්‍රඥාව ආවා. ඔය සම්මා දිට්ඨිය හරියට ආවා කියන්නේ සෝවන් වුණා. මට ආයේ කිව්වට සැකයිනේ. එහෙම නැහැ. මේක මෙහෙමම තමයි. කියලා අවබෝධයක් එනවා. ඒ අවබෝධෙමයි සෝවන් වීම කියන්නේ. මාර්ගය ගැන ආයේ කිසිම සැකයක් නැහැ ඊට පස්සේ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ ගැන කිසිම සැකයක් නැහැ. ඒක එහෙමම. දැන් අපිට හිතනවා ඔය ඔහම කිව්වට මෙහෙම වෙන්න පුළුවන් නේ කියලා නිකන් හිතනවා නේ නිත්තත් නේ. නේද? කරන්න පුළුවන් මුලාව තියෙනවා. ඒ සම්මා දිට්ඨිය දැන් හැම තිස්සෙම පිහිටන්නේ නැහෙනි. සිහිය නුවණ පිහිටියොත් ආයේ පෙන්නනවා. ආ මේක නියත තත්ත්වය. මම මුලා වෙලා හිටියා. දැන් මුලා වෙලා ඇඩුනට සිහිය නුවණ පිහිටිය ගමන් අරකින් මේ මිදෙන්න පුළුවන්. අර විසාකාව ඇඩුගනේ මිනිපිරිය නැති වෙලා නේද? අඬ අඬ
දිව්වනේ ජේතවනාරාමයට තෙත ඇඳුම් පිටින්. ඒ වුණාට විසකාව සෝවන් වෙලා හිටියේ. සෝවන් වුණාට දුක ආව නේද? එහෙම ආවට බුදුහාමුදුරු පෙන්නනකොට කෙලින්ම ඇත්ත දකිනකොට දුක නැති කරගන්න පුළුවන්කම තියෙනවා. සෝවන් කෙනාට ඒ තත්ත්වෙදී. වෙන කෙනෙකුට ඔය කතාව කිව්වට මේ හැදීම නවත්තන්නේ. ඔය මල ගෙදරකට ගිහින් කියලා බලන්න. කවුරු හරි හිටතොත්. ආ ඕ ඔය බණෙන් මට වැඩක් නැහැ කියලා. ඔව්. සෝවන් කෙනෙක් හිටියත් ඔය මතක් කරලා දීපු ගමන් හැදීම නවත්තන්න. අඬන්න පුළුවන් ඇඬුවා කියලා සෝවන් නැහැ කියන්න බෑ. අපි දන්නේ නැහැ. හැබැයි යාට අර සිහිය ලැබ ගන්න හැකියාව තියෙනවා. කවුරු හරි ධර්මය පෙන්නුවොත් එතකොටම අවබෝධ වීමේ හැකියාව තියෙනවා. ඒකයි සම්මා දිට්ඨිය තියෙන කෙනාගේ වෙනස. ඒක අර පරණ පුරුද්දට කෙලෙස් වලින් අමතක වුණාට පෙන්නපු ගමන්
සක්කාය දිට්ඨිය නෑ
කියන්නේ. අනවගේ ඔය සම්මා දිට්ඨිය එනකොට ඒ දෘෂ්ටි ටික කැඩෙනවා. වැරදි දෘෂ්ටි. කාය දිට්ඨිය කියන්නේ මම
ගන්න පුළුවන්
නම් මම ඒ මට්ටමේදී හිතෙන්න පුළුවන්. හිතෙන්න. අපිට ලෝකෙට අයිති දේවල් පිළිහිටන්නේ රහතන් වහන්සේට. මං කියන්නේ මිනි පිරිය විතරක් නෙමෙයි පෞලේ අය විතරක් නෙමෙයි මේ ඉරහත තාරකා පව අපේ හිටන්නේ කියලා ඒ රහත් මනසට. ඒ ලෝකෙට අයිති දේවල් අපිට ලෝකෙට අයිති මට්ටමට පිහිටුවට හරි ඒ මට්ටම එනකොට දැන් ඔන්න අය දැන් කියපු 10 ඇත්ත දකිනවා. අපි පටන් ගත්තේ බාහිර ආයතනෙනේ. එහෙන් දැකලා දැනගන්න එකේ ඇත්ත දකින්න. ඇත්ත දැක්ක ගමන් මේ මුලාවෙන් හදන ටික ඉවරයි. ආසාව නැති ඒක තමයි තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන් 10ම පිහිටන්නේ සම්මා දිට්ඨියෙන් ඇත්ත ඇති හැටි යථාභූත ඥාණයෙන් බලනකොට තණ්හා කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. අපි තණ්හා කරන්න දේවල් දැන් 10ක් කිව්වනේ 10න් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඇත්ත ඇති හැටියෙන් දකින්නකොට ඕකයි ධර්මයේ වෙනස. නෑ සම්මාදිට්ඨිය නැති කෙනාට ඔය 10 තැනම පුළුවන් තණ්හාව ඇති කරගන්න. තණ්හාව ඇති කරගත්තා කියන්නේ දුක ඇති කරගත්තා නේ. අඬන්න පුළුවන්. ඔය 10 මල්ලගෙන අඬන්න පුළුවන්. ඒ අඬන්නේ නැත්තේ දුක දකින්න නැති හින්දා. දුක බව දන්නේ. දැන් නැද්ද බලන්න පුළුවන්. දැන් ඔන්න කැන්සර් එකක් තියෙනවා ඇඟේ. තාම ඩිටෙක් කරලා නැහැ. නෑ. ඔක අහු වුණොත් එහෙම අඬන්නේ නැතුව ඉන්නේ. මේ හිතාගෙන ඉන්න විදිහට කතා කරයිද දන්නේ නැහැ. ડોක්ටර් කිව්වොත් දැන් ඔන්න කැන්සර් එකක් තියෙනවා කියන්නේ. දැන් එහෙම කියයි. ඔව් ඔව් ගැඹුරට බැලුවොත් ඔය 60ම හිතෙන් හදන්නේ ඒකනේ. ඔය 60ම මිදෙන්න හැකියාව තියෙනවා හිතෙන් හදන හින්දා හිතෙන් හදන්න නැතුව ඉන්න
පුළුවන්.
ඔව් ඒ කියන්නේ ඔය දුකෙන් ඔය 10 හින්දානම් දුක ඇති වෙන්නේ. ඔය 10ම මිදෙන්න හැකියාවකුත් තියෙනවා. ඒත් කියන්නේ දුකෙන් මිදෙන්න හැකියාව තියෙනවා. ඔක හිතන්න ඕන නම් එහෙම අපිට ඒ හැකියාව නැහැ. උදාහරණයක් විදිහට බාහිර දෙයකින් නම් ඕක දුන්නේ අපිට මේ හිත හදුවට ඒක නවත්තන්න බෑ. නේද? එහෙම නෙමෙයි මේක දැන් ගැඹුරින් බලනකොට පේනවා ඔය 10ම හිතෙන් හදන. අවිද්‍යාව හින්දාම හදන දේවල් තව විදියට කියනවා. අවිද්‍යාව තියෙන්නේ කොහෙද? හිතේ.
හැබැයි සාර බාහිර කියනකොට ඒක තමයි කරන්නේ.
ඒක තමයි අපි දැන් පටන් ගන්න ඕන. දැන් අපිට නිදෙන්න අමාරුම දැන බාහිර. බාහිර දෙයක් තියෙනවා කියලානේ හිතන්නේ. එතකොට ඒ හිතන දෙයට තමයි අර විශාකව මිනිපිරී කිව්වේ. ඈ අපි ඔය ගස් කොළන්, ගෙවල් දොරවල්, යාන වාහන, පවුලේ අය, අරවා මේ ඔක්කොම කියන්නේ බාහිරේ තියෙන. ඒතර බාහිරේ තියෙනවා කියලා දැනගත්තේ කොහෙන්ද? ඒ ආයතනකින්. ඒතර ඇහෙන් දැකලා නම් දැනගත්තේ. ඔන්න දැන් ඇහෙන් දකින රූපේ අපි ඇත්ත ඇති හැටි දකින්න වෙනවා. දැනට අපට තියෙන ලෝකෙට අයිති සාමාන්‍ය දැක. ඒතර අපි මේ පවතින ඇත්ත යථාභූත ඥානය ඇති කරගන්නවා. අපි දකින ඇත්ත නෙවෙයි. අපි දැකලා තියෙන්නේ අවිද්‍යාවේ මුලාවෙන් හදපු දෙයිනේ. දැන් අපි පවතින ඇත්ත අවබෝධ කරන්න ධර්මය යොදා ගන්නවා. දැන් ඒ කැමැති අකමැති ගතියම නේද තණ්හාව කියන්නේ? ඔව්. ඒක පැහැදිලි. ඒක හරි. ඔව්. ඒකට තණ්හාව ඇති වෙන්න ඔන්න හැකියාව තියෙනවා. පවුල කෙනෙක් ඉන්නවා. ඔව්. දැන්
යා මේ මැරෙන්න පුළුවන්. මෙයාට ඒක අතුරු වෙන්න පුළුවන්. කෙනෙක් තමයි යා කියලා දැන් අපි වගේම යා ඒ වගේ දේවල් මේ වලට බාධා වෙන්න පුළුවන් කෙනෙක් කියලා හිතුවොත් මේ ඒ තරම් අර අමාරු නෑනේ දැන් මොකද වුණා.
ඔව්. ඒ දැන් කොහමද මේ අමාරුව අඩු වුනේ? එයාට වෙන එකද වෙනස් වුනේ? අපි හිතන එකද? මෙලයි දකින්න ඕන. අපේ හිත ඇතුළ වෙනස් කළොත් අපි දුක් විඳින මට්ටම වෙනස් කරතේ. ඒකමයි මේ කියන්නේ. ඔය 10 හින්දා දුක ඇති වෙන්නේ. දැන් තණ්හාව ඇති වෙනවා කිව්වත් දුක ඇති වෙනවා කිව්වත් එකයිනේ. තණ්හාවනේ දුකට හේතුව නේද? එතකොට අපිට දැන් තණ්හාව එකපාරට නැති කරන්න බෑ. ඔය දැන් ඔය කියපු එකෙන් බලන්න. තණ්හාව නෙමෙයි අපි නැති කරන්නේ. එතන ඇත්ත දකින්න. ආ එයාටත් ලෙඩ වෙන්න පුළුවන්. මටත් ලෙඩ වෙන්න පුළුවන්. දැන් ඇත්ත නේද දකින්න? ඒකට ඇත්ත දකිනකොට මොකද වෙලා තියෙන්නේ? දුක ටිකක් අඩු වෙලා. ඇයි දුක අඩු වෙන්නේ? තණ්හාව අඩු වෙන නිසා. එතනින් තේරුම් ගන්න මේ තණ්හාව නැති කරන්නේ ඇත්ත දැකීම තුල. ඒකයි මේ මාර්ග සත්‍ය විදිහට තණ්හාව අයින් කරන්න නෙවෙයි කිව්වේ. ඇත්ත දකින්න පුරුදු වෙන්න. ඒක ඇත්ත දකින මාර්ගය තමයි සම්මා දිට්ඨියේ පටන් ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආයතන බාහිර රූපෙත් ආයතනේ ඒක දැනගන්න අභ්‍යන්තර ඇහැ කියන එකත් ආයතන. ආයතන කියනකොට ඔය අපි බාහිර ආයතන අභ්‍යන්තර ආයතන කියලා හදනවනේ. ඒ ඔය දෙකම එකට තියෙන්නේ. නේද? බාහිර රූප දකින්නකම් විතරයි ඇහැ
තියෙන්නේ.
දැන් තණ්හාව ඇති වෙන්න පුළුවන් තැන්නේ විඥාණය කියනකොට. හරි. ඒක පිරිසිදු සිත එහෙම නෙමෙයි. චිත්ත කියනකොට. මේ මුලා වෙලා නැති මට්ටම අපි මේ පිරිසිදු විඥාණය හරි පිරිසිදු සිත හරි කියනවා. දැන් ඒ විඥාණය නෙමෙයි අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ මුලා කරන විඥානේ මායාකාරී විඥාන. මේ හිතේ තියෙන මායාකාරී ස්වභාවය තමයි දැන් වැඩ කරන්නේ. චක්කු විඥානේ කියලා හැම වැඩ කරන්නේ මායාකාරී මට්ටම. ඒකට හිතේ පිරිසිදු මට්ටම එනකොට අර දැන් ඔය චක්කු විඥානෙට දර්ශනය කරන ඇහැ රූපේ කියන ඒවයි මුලාව නැති වෙනවා. වෙන් කරන්න දෙයක් නැති වෙනවා. දැකීම දැකීම පමණයි කියන මට්ටමේදී දැකපු දේකුයි දැකපු ඇහැකුයි කියලා කතාවක් එන්නේ.
එහෙම නැත්නම් දැක්ක කියලා දැනගන්න.
දැක්කා.
ඒ කියන්නේ මම
දැකපු දේ එළියේ නැහැ.
අරමුණයි ආයතනයයි විඥානයයි තුනම තියෙනවානේ.
තියෙන්න ඕනම නැහැ කියලා මේ කියන්නේ.
දැක්ක කියලා දැනගන්න පුළුවන් දේ ඒ තුනම.
ආ. එතකොට දැන් ෆිල්ම් එකක් බලනකොට ෆිල්ම් එක බලන්න පුළුවන් නේද දැක්කා කියලා. පේනවා. තව තව බලන විදිහක් තමයි මේ පේන දේ. අර මෙයා ඉන්නවා, මෙයා ඉන්නවා, මොන කතාවක් හදනවා. එහෙමත් බලන්න පුළුවන්. ඒක කතාව හදන්න ඇතුගත් ඕක බලලා ඉන්න පුළුවන්. මේ. එතකොට බලන්නේ මොනවද? ඇහෙන් උපද්දලා දෙන වර්ණ සටහන් දිහා. ඇහෙන් උපද්දන වර්ණ සටහන් තමයි අපි දකින්නේ. මේ මට්ටමින් බලන්නත් පුළුවන්. මේක බලන්න.
කතාවේ දැක්කා තමයි ඒක සමුදුද ඉනවා වගේ නිකන්
අර ඒක තමයි. ආ ඒක තමයි. කතාවේ දැසගත්තා කියන්නේ බාහිර රූප බාරගත්තා. දැකීමෙන් එහාට ගිහින් අපි එළියේ රූප ටිකක් ගැන හිතන්නේ දැන්. ඒක තමයි කතාව.
එතකොට ඉතින් අරගොල්ලන් මොනවද
කරනකොට අඬනවා තරහ වෙනවා එහෙමයි කොහොමද? අනේ දැන් පේනවනේ මේ දුක හටගන්න හේතු ටික හැදුවා. තණ්හාව ඇති වෙන්න අපි බාහිර ආයතනේ හැදුවා. දැකීම දැකීමක් විතරක් කළේ නැහැ. බාහිර ආයතනයක් පැනෙවුවා. එතකොට බාහිර ආයතන කියන්නේ දුක ඇති කරන්න පුළුවන් තැනක්, තණ්හාව ඇති වෙන්න පුළුවන් තැනක්. නේද? මේකයි දැන් බාහිර ආයතනේ පිරිසිඳ දකිනකොට පිරිසිඳ දකිනවා කියන්නේ ඇත්ත ඇති හැටි දකිනකොට ඒකට අහු වෙන්නේ නැහැ. ඒකේ තණ්හා කරන්න ස්වභාවයක් නැහැ. කියන්නේ දෙයක් පිළිටන්නේ නැහැ. ඇහෙන් උපද්දලා දෙන වර්ණ නම් දකින්නේ හිත. ආයේ බාහිර දෙයක් පිළිටයි. ඇහෙන් උපද්දලා දෙන වර්ණමයි දකින්. ඔව්. ඒක තව එහාට හිතන එකක් නෑ. ඒ වර්ණේ හැදුනේ කොහොමද? ඉස්සෙල්ලා දැන ගන්න ඕනේ මේ පේන්නේ වර්ණේ, මේ වර්ණේ ඇහෙන උපද්දලාද. ඒක දැකීම තුළ බාහිර දේ ගැන හිතන එකෙන් අයින් වෙනවා. ඇහැට බෑ එළියේ දේ දකින්න. ඇහැට පුළුවන් ඇහැ උපද්දලා දෙන වර්ණේ දකින්න. නේද? ඔක ටිකක් හේනුවන තියෙන්න ඕන දැන්. ඔක අහලා හලව. එළියේ තියෙන වර්ණේ නෙමෙයි ඔය දකින්නේ. ඇහැ උපද්දලා දෙන. ඒක තමයි කියන්නේ දැන් සම්මා දිට්ඨිය
හැකියාව.
ඒ සම්. ඒ ටික පස්සේ හොයන්නකො ඉස්සෙල්ලා අරකෙන් මිදුණා නම් ඒකත් සම්මා දිට්ඨිය. නැකනේ. බාහිර රූපෙන් මිදෙනවනේ. නේද? ඇහැ පෙන්නන්නේ කොහොමද කියන එක ඒක වැඩිපුර වැඩක්. දැනට මූලිකව දකින්න පුළුවන් නම් ඇහැ උපද්දපු දෙයි මේ දැක්කේ. බාහිර තියෙන වර්ණයන් නෙවෙයි කියන මට්ටම දකින්න පුළුවන් නම් ඕක ලොකු දැක්මක්. මොකද බාහිර ලෝකෙන් මිදෙන්න පුළුවන් දැක්මක් ඕක. බාහිර ආයතන වල. බාහිර ආයතන කියන්නේ තණ්හාව උපද්දන
තනන්නේ.
ඒක ඊළඟ ස්ටෙප් එක. ඒක නොදැනගත්තත් මං කිව්වේ ඒක දැනට දන්නේ නැහැ කියලා හිතන්නේ. මොකක් හරි හින්දා ඇහක් තියෙනවා, ඇහෙන් උපද්දන දේ අපි බලනවා. එහෙම හිතුවත් ලොකු කෙලස් ගොඩක් කඩන්න පුළුවන්. මේකයි මේකේ පොඩි දැක්මක් ආවත් සෑහෙන කෙලස් ගොඩක් කඩනවා. දැන් සෝවාන් වෙනකොට කඩනවා කියනවා අර උපමාවමයි දෙන්නේ. අර නියපොත්තට ගත්ත පස් ටිකයි මහ පොළොවේ පස් ටික. මහ පොළවේ පස් ටික වගේ දෘෂ්ටි ගොඩක් කැඩෙනවා සෝවාන් වෙනකොට. ඒක දේසි වැඩ නෙමෙයි. එතකොට ඔක්කොම කැඩිලා නැති වුණාට දැනට දකින්න පුළුවන් නම්, ඒ කියන්නේ සිහියෙන් බලනකොට මතක් කරගන්න පුළුවන් නම් ඔය එළියේ තියෙනවා කිව්වට නෑ. මේ ඇහැ උපද්දලා දීපු එකනේ දැක්කේ. කනටත් ඕක දාන්න පුළුවන් නේද? ඔය එළියේ තියෙන සද්ද කියලා හිතුණාට ඒක නෙමෙයි කන උපද්දපු සද්දෙයි ඔය ඇහුවේ. මේ කන නොතිබුණා නම් ඔය සද්දෙ අපට ඇහෙන්නේ නැහැ. කන උපද්දපු සද්දෙයි මේ ඇහුවේ. හැ උපද්දපු වර්ණේ වර්ණ රූපෙයි ඔය දැක්කේ.
හරි.
ඒක පොඩි සද්දයක් නම් අපිට ගන්න සද්ද ගොඩක්. ඒ එතනක් තියෙන්නේ සද්ද පොඩි පොඩි සද්ද
කොටන්නේ.
ඇයි නැත්තේ? ඉතින් පොඩි සද්ද උපද්දන්නේ කණෙන් නෑ. ඒ වගේ සද්ද වල එකතුවක් උපද්දන්නේ කණෙන්ම තමයි. ඒක ඇල්ල ප්‍රත්තාම කතා කළේ නෑ. ඒක පස්සේ හොයන්නකො ඉස්සෙල්ලා. ඉස්සෙල්ලා කඩා ගන්න ඔය එළියේ තියෙන සද්දේ දාහන්නේ කන උපද්දලා දෙන සද්දේ. මම පැහැදිලිද කන උපද්දලා දෙන සද්දේ කියලා. ඒක ස්ට්‍රයිකටත් දාන්න ඕන ඔය කතාව. කී දෙනෙක් මොනවා සද්ද කළත් අපේ කන සද්දී පැද්දී නැත්නම් අපට අහන්න බෑ. මේ කන ඇහුන් නැත්තා කී දෙනෙක් සද්ද කළත් ඇහෙයිද? තේරුණා නේද? කනේම හැකියාවක් අපට සද්දාහන්න හදලා දෙන එක. එහෙම හැකියාවක් ඔය වගේ වර්ණ දකින්න හදලා දෙන එක. මොකද්ද කියන එක දැනට ඕනේ නැහැ. ඇහැ නිසා තමයි ඔය දැකීමේ හැකියාව දෙන්නේ. එහෙන් උපද්දලා දෙන හින්දාමයි だっ. කණෙන් උපද්දලා දෙන හින්දාමයි අහන්නේ. හරි. ඒක මොකද්ද කියන එක දැන නොගත්තත් ඔකේ ගැටලුවක් නැහැ. අපි මූලිකව දැනගන්න ඕනේ මේ ආයතනින් උපද්දපු දෙේනේ මේ දැනගත්තේ කියනවා. හද ඕක විතරක් හිතුවොත් වැඩි විස්තර නැතුව ඕක විතරක් හිතුවත් බාහිර ලෝකෙන් මිදෙන්න පුළුවන්. නේද? මං කියුවේ අර විතර කටුව ඇතුලේ අපි ඉන්නේ කියලා. ආයතන හය ඇතුලේ තමයි ඉන්නේ. ඒකට ඒ විතර කටුව තමයි ආයතන හය. ඒක ඇතුලේ ඉන්නවා කියලා දැනගන්න එකත් ලොකු නුවණක්, ලොකු ප්‍රඥාවක්. හරි. සල ඒක ඇති කරගන්න ඕන. එතකොටයි අපිට එළිය ගැන මුකුත් කියන්න බෑ කියලා දැනගන්න. එළිය තියෙනවා කියන්න හරි නෑ කියන්න හරි අපිට හැකියාවක් නෑ මේ ෆිල්ම් එක බලලා කොහොමද කියන්නේ මේ බාහිරේ ගැන. කියලා නුවණක් එන්නවා. මේ ෆිල්ම් එක කියන්නේ ආයතනින් උපද්දන දෙයක්. ඒකට අපි මේ වෙනකන් දැනගත්තා නම් දැනගෙන තියෙන්නේ ආයතන උපද්දකුලිය. හිතාගෙන හිටියට ඔය එළිය දේවල් දැනගත්තා කියලා හිතාගෙන හිටියට දැනගෙන තියෙන්නේ ආයතන උපද්දකුලිය. මේ ආයතනෙ වැඩ නොකළ නම් අපිට ඒක දැනගන්න විදිහ නැහැ. එදාට නුවණක් එනවා මේ කන වැඩ කළේ නැත්නම් අපිට කිසිම සද්දයක් දැනගන්න බෑ. මේ වගේ නම් එහැ වැඩ කළේ නැත්නම් දැන් හැබැයි නොදන්න කෙනා වුණත් දැන් සද්ද ගොඩ එළියේ අරගොල්ල සද්ද කරනවා කියලා නේ හිතන්නේ. ඔව් සද්ද ටික දැනගත්තේ මේ කණ ඇහෙන හින්දානේ කියලා දැන් නුවණක් පෙන්වන්න ඕන. මං කණ ඉපැද්දුවේ නැත්තම් ඔය සද්ද නැහැ. තව විදිහකට කිව්වොත්. නේ? ඒක එක එක විදිහට අවබෝධ වෙනවා. දැන් ඔය මේ දැන් අපි සද්ද ගැන කතා කරනකොට මේ බලන්න මොනවද සද්ද තියෙන්නේ දැන්? තාවන දැන් ඔය ටික හොඳට අහගෙන ඉන්නකොට මේ ඇහැට පේන රූප තිබුණාද? නෑ මේ සද්දවලට අදාළ ඒවා නෙමෙයි මං කියන්නේ. අපේ නිකන් මේ හරිය පේන ඒවා අපිට පේනුන්නේ නෑ නේද? ඇහෙන් පේන ටික පේනුන්නේ නෑ නේද? ඒ දන්නේ නේද මොනවද තිබුණාද කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ ඇහැයි පැද්දුවේ නැහැ. අපි සද්ද වලට හොඳට ඒ කියන්නේ කන උපද්දන කොට ඇහැ උපද්දන්නේ
නැහැ.
ඔව්. දැන් අපේ මේ වේගය වැඩි වෙනින්දා අපිට ඕක දකින්න බෑ. උනාට ඕක දැන් නුවණින් මෙනෙහි කරනකොට පේනවා කනක් උපද්දපු හින්දා සද්ද ඇහුණා. ඒක උපද්දන වෙලාවේ අනිත් ආයතන ටික නැහැ. නෝ ඇඟට අමාරුයි කියලා දැනුණාද සද්ද අහගෙන ඉන්නකොට? දැනෙන්නේ නැහැ. අපි මේ කතා කරන එක හොඳට අහගෙන ඉන්නකොට කකුල රිදෙනවා කියලා දැනෙන්නේ නැහැ. ඇයි? ඒ ආයතනේ උපද්දන්නේ. ඒක මතක තියාගන්න ඒක දැන් අපි කියමු ඒක සවිඥානික කරන්නේ නැහැ කියලා. ආයතනේ සමිඥානක කරන්නේ. සමිඥානක වුණොත් නේ දැනගන්න. දැන් ඇහැ සමිඥානක කරන්නේ අපි සද්දේ හොඳට අහගෙන ඉන්නකොට. නේද? ඇහැට පේනකොට සද්දේ ඇහෙන්නේ නැහැ. ඇයි මේක මේක ඒක සමිඥානක කරනවද නේද?
නේද ඇහෙන වෙලාවෙ පිටිය
පේනවා. එහෙම එහෙම තමයි. ඒක ඒක තේරුම් ගන්න ඔය ලෝකෙට අයිති මට්ටම. දැන් අපි නුවණින් දකිනකොට පේනවා මේ ආයතනේ වැඩ කරනකොට
මේවා
S2 වහගන්න පුළුවන් නුවණින්. ඒ ආයතනේ උපදිනවා ඒකයි වේදනාව දැනෙන්නේ. ඉස්සෙල්ලා කිව්වේ චක්කු සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා. ඇහුණත් විතරයි ඒකෙන් හටගන්න වේදනාව තියෙන්නේ. ඒ සද්දය ඇහුණ නැත්නම් ඒ වේදනාව නැහැ. අපි බර කල්පනාවක හිටියොත් සමහරට සද්ද ඇහෙන්නේ නැහැ. කවුරු හරි කතා කළත් දන්නේ නැහැ. වෙන කල්පනාවකින්. නේද?
කතා කරනවා කියලා දන්න මොනවා කියලාද කියලා දන්නේ. ඒම
ඔව්. ඉතින් ඒ කමට්ටම සමහර මට්ටමකදී කතා කරනවා ඇහෙන්නේ නැහැ. එච්චරකට යන්න ඔය ඉතින් දැන් ශරීරය තුලේ තියෙන වේදනාවක් නැහනේ අපි මේ කතා කර කර ඉන්නකොට. ඔය එලා හැරි අපිට හොරෙන් ඒකට අවධානය ගියොත් තමයි අන්න හතන් රිද.
ලොකු වේදනාවක් ආවම දැනෙනවා.
ඒක තමයි ඒ එනවා කියන්නේ අපි ඒ ආයතනේ උපද්දන්න හේතු සකස් වෙනවා. එතකොට ඒක ප්‍රබල වෙලා ඒක උපද්දනවා. ඒක ඉපැද්දුවොත් විතරයි ඒකෙන් දැනගන්න බාහිර ආයතනේ තියෙන්නේ. දැන් මොකද්ද බාහිර ආයතනේ කයේ දැනෙනකොට? කය ශරීරයේ තියෙනවා කියලා දැනගන්නේ කාය ආයතනේ උපද්ද ළමයි. ඍදුමත් තියෙනවා කියලා. නේද? නැත්තම් ඒ ශරීරයේ තියෙනවා කියලා දන්නේ නැහැ. ඇයි විඥානයක් උපදින්නේ නැහැ දැනගන්න? එතකොට කාය ආයතනේ ඒවට යන්න අවස්ථාව වැඩි. මොකද අපි අනිත් ඒවට අවධානය යොමු කරන්නේ. රූප වලට අවධානය යොමු කරන්නේ නැහැ නේ ඇහැ වහගෙන ඉන්නේ. එතකොට අනිත් ආයතන ටික තමයි මේ ඉතුරු ආයතන හතර තමයි වැඩ කරන්න පටන් ගන්න. කායතනයක් බලවත්ව වැඩ කරනකොට ඒකේ තණ්හාව ගොඩාක් වැඩි නම් අනිත් ආයතන තියනවද කියලාවත් දන්නේ නැහැ. හරි. එතකොට බලන්න ඔන්න ඒ කිය ආයතනේ උපද්ද ළමයි මේක දැනගන්න කියන්නේ. අපි අර කියන්නේ දැන් ඔළුවේ හැක්කමක් එහෙම හැදුනහන් ආ දැන් ඔළුවක් තියනවද දන්නවනේ. මෙච්චර කාල දැනගෙන හිටියේ නෑ ඔළුවක් තියනවා.
දැනීම තියෙන දැන තමයි මේ තියනවා කියලා දැනගන්නේ.
එහෙම තමයි අපි මුලින් හිතන මට්ටම. දැන් මුලින් හිතනකොට ආයතන උපද්දපු හිඳයි දැනගෙන තියෙන්නේ. පස්සපච්චය වේදනා.
අක්කරි ගැටීමක් තියෙනකොට ආ ආයතන උපදිනවා. තමයි ගැටීමක්
තියෙන. ඒ අපි හිතන්න පුරුදු වෙලා තියෙන හැටි. ඒක තමයි පස්සේ කියන්නේ. පස්සපච්චා වේදනා. අපි හිතන්නේ ඒ ගැටුණ හින්දා තමයි ඒකේ වේදනාව. එතකොට ඒ ගැටුණ රූපයට තමයි වේදනාව අයිති කරන්නේ. අර කිව්වේ මොකද්ද? එහෙන් දැක්කනම් මොන වේදනාවද? ඒ රූප සංඥා, රූප සංචේතන, චක්කු සම්පස්සජා වේදනා, කාය සම්පස්සජා වේදනා. ඒ පස්සේන් දැනගන්න එකට තමයි වේදනාව දාන්නේ. ඔව්. ඩර් කොයි ආයතනින්ද දැනගන්නේ? විදෙන්නේ කාය ආයතනෙන්නේ. ඒකට කාය සංපස්සජා වේදනා. මම කවුරු හරි අතට ගැහුවා නම් අතේ රිදෙනවා කියලා දැනගන්නේ කාය සංපස්ස. නේද?
මෙතන ගැටීමක් නැහැ.
ඔව්. එහෙම තමයි දැන් හිතන්නේ. තණ්හාව ඇති වෙන්න දැන් 10 තියෙනකොට එහෙම හිතන්නේ. ගැටුණ තැනක් තියෙනවා, ගහපු ගැනක් ඉන්නවා, ඔක්කොම ඉන්නවා. අර දැන් 10ටම අපි අවස්ථාව දීලා නුවණින් දකිනකොට ඔය 10 පිහිටන්නේ නැහැ. ඒ
කියන්නේ දැනෙන්නේ නැද්ද කියනකොට?
දැනෙන්නේ නැතුව නෙමෙයි. දැනීම දැනීමක් විතරයි. ඉතුරු 10ට ඉඩ දෙන්නේ
නැහැ. ඒක තමයි කවුද
ඒක ගැන හිතන්න 10 පිහිටන්නේ නැහැ. කවුද ගැහුවේ කියන එක මේ කාය ස්පර්ශයෙන් නෙමෙයිනේ දුන්නේ. මනසෙන්. අර සරියුත්හාමුදුරුව පිණ්ඩපාතේ වඩිනකොට නේද කෙනෙක් මේ මේ බොහොම ඉවසනවා කියන එක බලන්න පිටිපස්සෙන් ඇවිල්ලා ගහන සරියුත්හාමුදුරුව හැරිලා බලන්නෙත් නැහැ. දැන් පිටිනවද කවුද ගැහුවේ කියලා? කාය ස්පර්ශයෙන් වේදනාවක් ඇති වුණා. වේදනාව දැනගත්තා. එතනින් එහාට ටික කවුද හදන්නේ? මනස. එයාට වැඩ කරන්න දුන්නා. තණ්හාව ඇති වෙන්න බැරි වෙලා හැරිලා බැලුවා නම් මොන්න තියන තරහ ගන්න නැහැ. කවුද කියන්නේ? මේ දැන් මේ තැන් 10 ඇති වෙන්න ඉඩ දෙන්නෙත් අපිමයි. අපේ තියෙන විද්‍යාවයි මුලාවයි. හරි. එකයි කිව්වේ මේක හිතේම තියෙන අවිද්‍යාව මත ගොඩනගන දේවල්. ඒක නැවැත්වීමේ හැකියාවක් හිතට තියෙනවා. ඒ සම්මා දිට්ඨිය හරි දැකීම ඔක්කා. ඔව් දැන් මේක ඇහෙන් දැකලා හිතෙන් දැනගන්න මට්ටමක් කියලා දෙකක් කැඩුවට අපිට ඔය 10ම එක සැරේ වෙනවා කියලා තමයි අපිට හිත වැඩ කරන්නේ. යහුරින් බලනකොට ඒකේ අවස්ථා දෙකක් තියෙනවා. චක්කු විඥාණයෙන් දැනගන්න මට්ටමයි ඒක ගැන හිතන මට්ටමයි. මනසෙන්. ତତେ හිතන මට්ටම තමයි කර්ම කරන මට්ටම. ඒකට තණ්හාව යෙදිලා ඉතින් අර ගැට දානවා. තණ්හා සිද්ධන්නේ. ඒත් කර්ම එනවා ඒවා බලවත් නැහැ. හරි. තණ්හාවෙන් තමයි ඔක දැඩිව ඈතට ගෙනියන්නේ. හරි. දැන් රිදෙනවා දැනුණාට ගහපු එක්කෙනෙක් පනෝලා එයාට ගහන්න බනින්න යන මට්ටමට යන්නේ නැතුව ඉන්න. ඔව්. ඒ සිතෙන් කරන ටික දැක්කොත්. එතකොට දැක්කොත් තියෙන වෙනස ඒ වගේ. අපි බලවත් කර්ම වලට ගෙනියන එක නවත්වනවා. එතකොට කාය ස්පර්ශයෙන් කොහෙද ඇති උනේ? කාය ස්පර්ශයෙන් වේදනාව. කාය සංපස්සජා
වේදනාව.
ඔව්. ඒ වේදනාව කාය සංපස්සජා වේදනාව. එතකොට තණ්හාව ඇති කරගන්න තැන් 10 පිහිටියේ නැහැ. කවුද මේ ගල පෙරළුවේ? අරව මේවා. ඒකත් ඕනනම් දැනගන්න පුළුවන්. දැනගත්තට අපේ මට්ටම නෙමෙයි.
දුකක්
තමයි. දැන් මේ තැන් 10 අඳුරගත්තහම ඔවයි අවිද්‍යාව යෙදিলা කරන වැඩ ටික දැනගත්තනම් අන්න ඒක නැවැත්වීමේ හැකියාව තියෙනවා.
දුකක් වෙන්නේ නැහැ, දුක් නැහැ. ඒක බා
ඔය ඉතින් තණ්හාව පිහිටියේ නැත්නම් මතක තියාගන්න දුක සකස් වෙන්නේ නැහැ. දුකට හේතුව තණ්හාවනේ. තණ්හාව පිහිටියේ නැත්නම් දුක සකස් වෙන්නේ නැහැ. තව සිද්ධියක් විතරයි. දැනුණා දැනීමක්. ආය ඇලෙන්න ගැටෙන්න දෙයක් ඉතුරු වෙන්නේ. ඔව් ඉතින් බණින එක දැන් බණින එක මං කිව්වේ දැන් අර චීන එක්කෙනෙක් ඇවිල්ලා බැන්නෝ අපිට තේරෙන්නේ නැහැ අපි හඳ කන්න අරය වගේ හොඳ කියලා ගියා කියලා කියන්නත් පුළුවන් මොනවද ඌ සද්ද ටිකක් ඇහුණා කිසිම තේරුමක් දෙන්න පුළුවන් නෑ ඒකට සද්දේ ඇහුණා සද්දේ ඇහුණ නැතුව නෙමෙයි හැබැයි අපි ඒකට දැන් බැන්නද හොඳ කිව්වද එහෙම අදහස් ටික දාලාද චේතන නෑ දැන් මේ චේතනාවෙන් තණ්හාව ඇති කරන ටික එතන කැඩෙනව නේද අපේ දැන් අපි දැන් භාෂාවකට තේරුමක් දෙනවා කියන්නේ අපි කලින් ඉගෙනගෙන තියෙන දැන් මේ කතා කරන ඒවා තේරුම් ගන්න පුළුවන් අපි කලින් සිංහල ඉගෙනගෙන තියෙන පෙර ඇසුරු කරපු ටික දාන හින්දා තමයි මේකට තේරුමක් දෙන්න පුළුවන් නැත්නම් මේ සද්ද ගොඩක් විතරයි චීන භාෂාවෙන් කතා කළා වගේ සද්ද ගොඩක්. ඒ මට්ටම දකින්න පුළුවන් නම් මේ බණ ඇහුවේ නැතුවට කමන්නේ. මොකද ධර්මයෙන් කරන්න ඕන ටික කරලා. ඒක
තේරෙන
භාෂාවෙන් ඔව්. ඔව් තේරුම් ගන්න එකමයි වැරද්ද. එතකොට අපි හිතෙන් හිතන දේවල් ඉතුරු කරගන්න. එතකොට සද්දේ ඇහුණට අමතරව දේවල් හදාගන්න. ආය ආය හිත හිතා ඉන්න ක්‍රියා කරන්න දේවල් තියනවා දැන් අරමුණු තියනවා නේද දැන් අර චීන භාෂාවෙන් මොනවා හරි කියලා ගියා නම් ඊට පස්සේ කවුරු හරි ඇහුවොත් අර මොනවද කිව්වේ කියලා දැන් මතක් කරන්න පුළුවන් අර යා මොනවද කියලා ගියේ කියලා ඇහුවොත් දුක වැඩි.
එකෙනි කවුරු හරි අපිට කෑගෙනවත් කියලා ගන්න.
ඇත්තට ගානක් නැහැ. පිස්සෙක් බැන්න නම් නේද? පිස්සෙක් නම්
බැන්නේ.
පාරේ යන පිස්සු මනුස්සයෙක් නම්
බැන්නේ.
එතකොට කිසිම ගානක් නැහැ නේද? අන්න ඒක තමයි. ඒ ගණන් ගන්න නැති මට්ටමට එනවා. ගණන් ගන්න නැහැ කියන්නේ තණ්හාවට දිගට ගෙනියන්න බෑ. ඒ ඇහෙන්නේ මොකද ඒක ඊළඟ ස්ටෙප් එක කියලා මං කියන්නේ අපි කනක් හදාගෙන තියෙන හින්දා කන සවිඥානික කරපු හින්දානේ ඇහෙන්නේ දැන් මං කියේ දැන් මේ කතා කර කර ඉන්නකොට මේ ඇඟේ අමාරු දැනෙන්නේ නැහැ මොකද කය සවිඥානික කරන්නේ නැහැ ඒ වගේ කන සවිඥානික කරන හින්දා තමයි ඇහෙන්නේ. එහෙම කරනවා විතරක් නෙමෙයි අපි මේ දැන් 10කුත් හදලා දෙනවා ඔන්න දිගට ගෙනියන්නේ. ගැට දාන්න තණ්හාවට. මහන් කාර්යයට දැන් ටිකක් හදලා දෙනවා. හරි. ඒක දිත්තේ දිත්තමත් තන් වුණා නම් එහෙම තැන් හදලා දෙන්නේ නැහැ. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. ඇසීම ඇසීම මාත්‍රයක් විතරයි. දැනීම දැනීම මාත්‍රයක් විතරයි දැනගැනීම මාත්‍රයක් විතරයි හිතන්න පුළුවන් එහෙමකට ඒක දැනගැනීමක් විතරයි ඒක තමයි හිතා ගන්න පුළුවන්ද මේ පොඩ්ඩක්වත් දුක නැති මට්ටමක් තියෙන්නේ දුක සකස් වෙන්න හේතුව යෙදෙන්නේ නැති මට්ටමක් තණ්හාව යෙදෙන්නේ නැති මට්ටම ඒක මොන මට්ටමක් වුණත් ඒක ගැන හිතන්න නෙමෙයි දැන් මේ මට්ටමට අපිට යන්න පුළුවන් හිත දිනු කරන්න පුළුවන් කරන්න තියෙන එක දෙයයි මේක තේරුම් අරන් අවධානය සිහිය පවත්තන් ආයතනයට සිහිය පවත්තන් ඒකට ඒ සිහිය පැවැත්වීම පටන් ගන්න පුළුවන් තැන තමයි අර බාහිරයට දාන්න නැතුව මුලින්ම අනේ ඇහැ උපද්දලා දීපු දෙයනේ දැනගත්තේ. කන උපද්දලා දීපු දෙයනේ දැනගත්තේ. ඕක බල බලා හිටියත් අර එළියේ ඉන්න අයට බනින්න යන්නේ නැහැ. නේද? ඒක පුරුදු කරන්න පුළුවන් දෙයක්. ටික ටික කළොත් Tamanටම අත්දකින්න පුළුවන් දෙයක්. වෙනද ඔයගේ දෙයක් ඇහුනහම මම කොච්චර හිතෙන් දුක් විඳද? දැන් ඒක නැහැ. කියලා අන්න දුකයි දුක්ඛ නිරෝධයයි තේන. මුලාව තිබුණා නම් දුක, මුලාව නැති වුණා නම් දැන් ඒක තව සද්දයක් ඇහිලා ඒක නැති වෙලා ගියා. ඔකට මකටද මේ හිතෙන් දුක් විඳින්නේ? ඒකට ඒක මේ ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් විදිහක්. මරුණයින් පස්සේ දකින්න නිවන නෙවෙයි. මේ මොහොතේ අපි ආයතනවල මුලා වුණ නැත්නම් මේ මොහොතේම ඒ සැනසීම
තියෙනවා.
මනසට එන්නේ මන ආයතනෙනේ වැඩ කරන්නේ. හිතෙන්ම හදලා දීපු එකක් හිතෙන්ම දැනගත්තා. හිතෙන්ම හදලා දීපු දෙයක් හිතෙන්ම දැනගත්තා. ඒ කියන්නේ අපි හීනයක් දැක්කා වගේ කියලා හිතන්නකෝ. අපි දේවල් හදා ගන්නකන් අපට නම් දෙන්න පුළුවන්. අපි විශ්වාස කරනකන් මේ හැම එකටම නමක් දෙන්න පුළුවන්. ඒක දකින්න බැරි එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. හිතෙන්ම හදලා එළියේ තියනවා කියලා හිතාගෙන නේද ලෝකයක් හදාගෙන අපි මේ ලෝකෙට අහු වෙන. අපි මේ ලෝකෙන් දුක් අපිම ඇහැක් හදාගෙන ඒ ඇහෙම උපද්දලා දෙන වර්ණ ටික දැකලා ඈ අපේ හිතම ඒක දැකලා ඊළඟට ඒක එළියේ තියනවා කියලා හිතාගෙන ඒක එක්ක රණ්ඩු වෙනවා ආසා කරනවා තේරෙනවද? එච්චර ඉතින් ඒ එච්චර දකින්න අමාරුයි. ඒ වුණාට ඒ මට්ටමට තමයි යන්න තියෙන්නේ. සෙල්ලා අර බාහිර ලෝකේ කියන එක හොඳට කඩා ගන්නවා. ඒ කියන්නේ බාහිර ආයතන වලින් බාහිර ආයතන කියලා හිතුවට ඔවා බාහිරේ නෙමෙයි මේ ඇහැ උපද්දලා දීපු දෙ කන උපද්දලා දීපු දෙ කිය කියා ආයතන හැටම පෙන්වන්න පුළුවන්. අවය දැනගත්තේ මේ ආයතන උපද්දලා.
බාහිර ලෝකේ තිබුණත් අපිට කමක් නැහැ කියලා හිතියොත්
එහෙම නිකන් ඉන්න බෑ. ඒකයි මේ දැන් මං කිව්වේ තණ්හාව නිකන් නැති කරන්න බෑ කියලා. දැන් ඔයා තරහ ගන්න නැතුව ඉන්නකො කිව්වට පුළුවන් ද තරහ නොගෙන ඉන්න? එහෙම බෑ. හිතුවට බෑ. ඒක අපේ පුරුද්ද බලවත්. හරි? ඒකට අපිට කරන්න පුළුවන් තරහ නොගෙන ඉන්න කියන එක නෙමෙයි. තරහ යන්න තියෙන හේතුවයි අඩු කරන එක. ඒකත් අඩු කරන. එකපාරට නෙමෙයි ටිකින් ටික. මම කිය ඇත්ත දකින්නකොට පන්හාව අඩුවීම දුක අඩුවීම ඒක කරනවා. අපිට අමුතෙන් කරන්න දෙයක් නැහැ. ඒක ඒ ධර්මතාවය. අපි මුලාවෙන් මිදෙනකොට ඒ හින්දා තරහක් ගත්තා නම් ඒක ඉබේමයි නැති වෙන්නේ. අපිට ඇත්ත දකින්නයි අර ඒ තරහ යන එක නවත්තන්නයි දෙකක් කරන්න නැහැ. අපිට කරන්න තියෙන්නේ ඇත්ත දකින්න. අරක ඉබේම සිද්ධ වෙනවා. එහෙම නැතුව කිව්වොත් ඔයා මොකටද තරහ ගන්නෙ? ඔයා තරහ නොගෙන ඉන්නකො කිව්වට ඔක කරන්න බෑ.
දැන් තමයි කියන්න
ඕන. අන්ට පුළුවන් ඉතින් ඒක කරන විදි තමයි ඉතින්. එහෙම පුළුවන් මට්ටමකට එහෙම තුනී කරගන්න. ඊළඟට කඩන මට්ටම තමයි මේක ඇත්ත දකින්න එක. ඔය එළිය දෙයක් ගැන තරහ ගත්තේ එළිය දෙයක් තියනවා කියලා හිතපු හින්දා. එළිය දෙයක් තියනවා කියලා හිතුවේ ආයතනය ඇත්ත දැක්කේ නැති හින්දා. ඔය තියෙනවා කියලා දැනගත්තේ කොයි ආයතනෙන්ද කියලා බලන්න. එතකොට ඒ ආයතනෙන් උපද්දපු දෙයක් නේ ඔය දැනගෙන තියෙන්නේ. ඒක එළිය තියෙනවා කියලා විද්‍යාවෙන් මුලා වෙන්නේ බාහිර ආරති. බාහිර රූපේ. නේද? එහෙම බලන්න පුරුදු වුණොත් එතකොට ඕන රූපයකට ඕන සද්දයකට මම කිව්වේ එක එක කට්ට අරන් දදා යනවා නෙමෙයි. අපි සෙරප්පු දෙක දාගන්න. ගාලේ කටු ඕන තරම් දෙන්නේ අපේ ගමන අපි යනවා නේ. ඒ වගේ වැඩක් දැන්
නෑ
වෙනදා වගේ වැඩක් නැති වෙනවා ඒවත් ඒවත් හිතෙන්
අදාව
දැන් මම සමහර තැන් වලට බොහොම අමාරුවෙන් යනවනේ ගිහිල්ලා බලනවා දැන් මේක දැන් මෙහෙම හිතාගෙන මේක බැලුවේ නැත්තම් මොකද්ද මෙතන තියෙන වෙනස මේ වටිනකම තියනවා කියලා හිතාගන්න නැතුව බැලුවල මම මෙච්චර වියදම් කරගෙන දුක් විඳගෙන එන්න ඕනද මෙතෙන් ඉතින් යන්න හිතනකම් ගියාට කමන්නේ නැහැ. ගිහිල්ලා එතනත් බලත හැකි මෙහෙම. මෙහෙම හිතුවොත් මෙහෙමයි. මෙහෙම නැත්තම්.
නෑ
විශ්වාස කළොත් ඒ ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. නැත්තම් ඉතින් මේ ගල් කණු ගොඩක් දිහා බලාගෙන මොකද්ද මේ කරන්නේ ඉතින් ඕක දැන් ඒ දකින දකින මට්ටමට ඒක තමයි ඒ තමන්ගේ සිහිය පිහිටන්න පුළුවන් මට්ටම දැන් ආයතන වලට සිහිය පිහිටන්න පුළුවන් කෙනාට ආයේ කොහෙවත් යන්න ඕනේ නැහැ මොකක්වත් දකින්න තමන් ඊයේ නුවර ඉඳන් ආවේ මේක කරන්න ඕනේ හින්දායි නුවර ඉඳන් එනකොටයි යනකොටයි මම මේ වාඩි වෙලා ඉන්නා විතරයි මම දැන් එහෙ ඉඳන් කොළඹ යනවා කියලා හිතුවොත් හිතන ටිකයි මම මේ වාඩි වෙලා ඉන්නවා කියන එකයි මම අතන භාවනා කරන්න වාඩි වෙලා ඉන්න එකයි මේ කෝච්චියේ වාඩි වෙලා ඉන්න එකයි ඔය දෙකේ මොකක්ද වෙනස මම වාඩි වෙලා ඉන්නවා විතරයි එහෙම හිතපු ගමන් කිසි මහන්සියක් නැහැ ඉතින්. ඒ හිටියත් වාඩිලා ඉන්නවා, කෝච්චියේ වාඩිලා හිටියත් වාඩිලා ඉන්නවා. ඔච්චරනේ මං කරන්නේ. කොච්චර දුරක් යන්න දිනවද? පීය වෙයිද යනකොට? අරවා මෙහා හිතන්න ගියොත් වර්ණ හරි මහන්සි. මං වාඩිලා ඉන්නවා. පොඩක් හෙල්ලෙනවා. ඒකේ තව කාය ස්පර්ශයෙන් දැනීමක් දැනෙනවා. දැන් ඔහේ වාඩිලා ඉන්නවා. දැන් මෙතන මේ දැනුත් වාඩිලා ඉන්න එකනේ. දැන් ඔගොල්ලෝ අමුතුවෙන් හිතුවා මම මේ භාවනාවට ඇවිල්ලා දැන් මේක වාඩිලා ඉන්නවා කොයිලා ඉවර වෙයිද දන්නේ නැහැ. දැන් මාංශී වෙලාව බලනවා. එතකොට හිතට වැඩ ගොඩක් තියෙනවා දැන්. අර තණ්හාව උපදින තැන් 10 ඔන්න වැඩ කරනවා. දැන් අපි මෙතන වාඩිලා හිටියත් වාඩිලා ඉන්නේ, ගෙදර වාඩිලා හිටියත් වාඩිලා ඉන්නේ. ඉතින් මොකද්ද ওই දෙකේ මහන්සිය වෙනසක් වෙන්නේ කොහොමද? ඒ වුණාට ඔබ හිතුවම අපි අමාරුයි අර දූදේ අර මේකට ගිහින් යා. එතකොට අමාරුයි. එහෙම නැත්තම් ඉතින් මම වාඩිලා හිටියා. ඒ අමාරු ඔක්කොම මම
දන්නේම නැද්ද මේ කුඩේ හිටියත් ඉරන්නේ.
ඔව්. ඒ එහෙම කරන්නේ අපි අර දුක වහන. දුකක් දැනෙනකොට ඊට වඩා සැපයි කියන හිතන පැත්තට පණිනවා. ඕක තමයි අපේ මේ ලෝකේ තියෙන පුරුද්ද. හරි. දැන් ඒක තමයි භාවනා කරනකොට හෙල්ලෙන්නේ නැතුව ඉන්න කියන්නේ දැන් ටිකක් වෙලා යනකොට අමාරුයි. ඒ අමාරුව තව සෑහෙන්න වැඩි වෙනවා. ඒ වැඩි වෙන එකත් බලන්න. මොකද අපි ওই දුක වහනවා ඉරියව්ව වෙනස් කරලා. එතකොට අපිට දුක පේන්නේ නැහැ. ශරීරයේ දුකක් කියන එක පේන්නේ නැහැ. දැන් ඕක මේ දකින්න දකින්න මේකේ මොන දුකක්ද මේ තියෙන්නේ? මේක කොහොම තිබ්බත් දුකයි. අපි අනිත් ඉරියව්වෙත් ටිකක් කියලා හිටියොත් ඒකත් දුකයි. ඒකට අපි මේ සැපයි කියලා හිතලා ආයේ දුකකටම නෙපැනලා දෙන්නේ. දුකෙන් මිදීමක් නෙවෙයි. ඒ කියන්නේ දුක අඳුරගෙනත් නැහැ, දුකෙන් මිදීම අඳුරගෙනත් නැහැ. මිදෙන්නේ නැහැ. ඉතින් මෝඩකම තියනකන් දුකෙන් මිදෙන්නයි කියන්නේ. ඈ දුක දුක විදිහට දකින කෙනාට තමයි දුකෙන් මිදෙන්න පුළුවන්. දුක වහන කෙනාට දුකෙන් මිදෙන්න බෑ. එහාට මෙහාට පැන පැන හිටියට දුකෙන් මිදෙන්න බෑ. දුක දකින්න. දුක දකින්නකොට තමයි මේ දුක දකින්න දකින්න තමයි දුක අඳුර ගන්නකොට දුකක් දකිනවා දුකට හේතුවක් දකිනවා. ආ මේ හේතුව නැති වුණොත් ওই දුක නැහැ කියලා දකිනවා. එතකොට ඒකෙන් මිදෙන මාර්ගය ඔන්න එතකොට තමයි හොයා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි සම්මා දිට්ඨිය කිව්වේ දැන්. ඔය හරි දැක්ක. දැන් ඔය මුලා වෙන තැන් 10ක් කිව්වා. ඒ තැන් 10ේ හරි දැක්ම ඇති කර ගන්නවා. දැන් ඔක්කොම 60ක් තියනවා කියවහන් ටිකක් බයයි. අපිට එකක් දෙකක් නම් අඩු කරන්න පුළුවන්. කොහොමද 60ක් අඩු කරන්නේ? ඒ වුණාට ඔය 60ක් කිව්වට දැන් මේකේ එකක් හරියට දැක්කොත් 60ෙන්ම මිද.
ආයතන තිබීමත් දුක නැති නැතුව ඉපදුනොත් ඒ දුක.
ඒ දැන් හිතන හැටියට.
දැන් අපි
දුක. ඔව් ඒ දුක.
අපි ආරහත පේනවා මට පේන්නේ නැහැ.
ඒ දුක තියෙන්නේ අපි දැකීමට ආස කරනකන් විතරයි. මේ මේ 10 තියෙන ඔය ටික ඔක්කොම. හරි. මේ 10 තියෙනවා මේ පොතේ තියෙනවා පොඩි පොතේ. ඔක්කොම. ධර්මදේශනා මේ ආයි ටිකක් කියවන්න. එතකොට තව පැහැදිලි වෙයි මේ කියන කතාව. ඔව් දැන් මේ රූපය දැන් බාහිර ආයතනේ රූපය. එතකොට ඔන්න ඉති රූපං අර එළියේ තියෙන රූපේ තියෙනවා කියලා හිතන රූපේ ඉති රූපං. තරයේක සමුදේ පේනවා මෙතන මේ පැත්තේ අවිද්‍යාව හින්දායි අතන එළිය තියෙනවා කියලා. මේ ඇහි ඇත්ත දැක්කේ නැති හින්දායි එළියේ රූපේ බාරගත්තේ. ඒ සමුදේ යෙදෙනකන් ඒ රූපේ තියෙනවා. අපි ඇහි ඇත්ත දකිනකොට ඇහෙන් උපද්දපු දෙයක් නේ ඔය දැක්කේ කියනකොට එළියේ රූපෙට මොකද වෙන්නේ? නැති වෙනවා. අත්තංග. තරයේකට තමයි අනිච්ච සංඥාව කියන්නේ. ඒක අර එළියේ තියෙන දේ වෙනස් වෙනවනේ වෙනස් වෙනවනේ කිව්වා නෙවෙයි. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තං. වෙන දේ වෙයි යෝග ටිකක් කරලා බලන්නකො. කරන්න කලින් යෝග කරාම මොකද වෙන්නේ කියලා අහුගට ටික ටිකක් ඒ කියන්නේ කිව්වට ඒක තේරුම් ගන්නවා. එහෙම දෙයක් වෙනවා ඉතින් බාහිර ලෝකෙන් මිදෙනවා. මෙච්චර කල් අහු වුණ ලෝකෙන්
මට හිතෙනවා දැන් ඒක ගණන් ගන්නේ නැහැ. මේ බාහිර තියෙන දේවල් තියෙනවා කියලා පෙනුනට ගණන් ගන්නේ නැහැ. එහෙමද?
ඒත් ඉතින් හොඳයි නේ උඹ ගණන් අරන් තරහ අරන් තණ්හා කරනවට වඩා. ඒක හරි හිතෙන්න පුළුවන්. හිතන දේ අත්දකින්න පුළුවන් ඕක ටිකක් ප්‍රැක්ටිස් කරනකොට. දකින්න දකින්න දෙයට හිතන්න පුරුදු වෙන්න. ඇහැ උපද්දපු වර්ණේ ඔය දැක්ක එළියේ තියෙන වර්ණේ නෙවෙයි. එහෙම එහෙම හිතන්න බලන්න. ඒක පුරුදු කරන්න
ඕන.
ඒවා තමයි ඔය එක එක අඩු වෙන්නේ. එළියේ රූපේ තියනකන් අපිට කාමරාවේ. ඒ රූපෙන් ආයතන පිනවන්නනේ බලන්න. කාම ලෝකේ මට්ටම. ඒත් මේ ඇහැ උපද්දලා දෙන එකයි ඔය දකින්නේ කියනකොට අර අර කාම මට්ටමේ මිදෙන්නේ. ඊට පස්සේ එළියේ රූපවලට තණ්හා කරන්න යන්නේ නැහැ. පේනවද මේ ඇත්ත දැකීම තුල? නැතු ඒ රූපේ වෙනස් වීම තුල නෙමෙයි. ඒ රූපේ ඇත්ත දැකීම තුල. සම්මා දිට්ඨියේ දැකීම. ඒ විදිහට අපිට ඉස්සෙල්ලාම මේ කාම ලෝකෙන් තමයි අපිට මිදෙන්න තියෙන්නේ. කාම ලෝකය කියන්නේ ওই රූප තියනවා කියලා පිළිගන්න මට්ටම. ඒ රූපනේ අපිට පුද්ගලයෝ පිහිටන්නේ, දේවල් පිහිටන්නේ නේද? සේරම ආස කරන්න ඕවා තිබුණොත් හොඳයි කියලා හිතෙන්නේ. ඔක තමයි කාම ලෝකේ මට්ටම. ඔව්. ඒක මේ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඔක මහා ලොකු ගැඹුරක්. ඕක කරන්න පුළුවන්. ආයේ කාම ලෝකවලට එන්නේ නැති. කාම ලෝක කිව්වහන් තියෙනවා, සතර ආපායත් තියෙනවා. මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ඒවත් තියෙනවා. ඒ සේරගෙන්ම මිදෙන මට්ටමක් තියෙනවා. ඒක මහා ඉහළ මට්ටමක්. ඒක ප්‍රඥාවෙන් දකින්න එක. තාවකාලික වේටපත් කිරීමක් නෙමෙයි. ඒ ප්‍රඥාවෙන් දැකීම කියන්නේ අනාගාමී යනකම් යන්න පුළුවන් කියන එක. කාම ලෝක මට්ටමින් මිදෙනවා කියන්නේ. ඒ ගියාට ප්‍රශ්නයක් නැහැ. ඔය දැන් රක්ම ලෝකේ යනවා වගේ නෙමෙයි එතකොට. මේ මිදිලා යන්නේ මේමයි. අර නිකන් යටපත් කරලා යන්නේ ආයේ මේවා මතුවෙන්න ඉඩ තියාගෙන. මේක මතුවෙන්න නොදීම කඩලා දැමීමක් ඔය මාර්ගඵල කියන්නේ. ඒකේ ලොකු වෙනසක් තියෙනවා. ඒකට බය වෙන්න එපා. කරනවා නම් ඒක තමයි කරන්න ඕන. බ්‍රහ්ම ලෝකේ යනවා කියලා බය වෙන්න එපා. මේ සතර පායින් මිදෙනවා කියන එක දකින්න. කාම ලෝකවලින් මිදෙනවා. ඒකට මහා දුකකින් නෙමෙයි මිදෙන්නේ. කියන එක දකින්න. ආයේ ඒවට එන්නේ නැහැ. දැන් නිකං බ්‍රහ්ම ලෝකේ ගියාට අර වන්දනා ගියා වගේ තමයි ආපහු එනවනේ. එහෙමයි හැමන් නෙමෙයි. මේවා කෙලින්ම ආයේ නූපදින මට්ටමකටම කැඩීමක් මේ කියන්නේ. ඒත් කාම ලෝකේ හටගන්නේ කොහොමද කියලා දැකලා ඒ හටගන්න හේතු ටික නැති කරාම ඒ කාම ලෝකේ මට්ටම පිහිටන්නේ. ඒ මට්ටමට ගන්න පුළුවන් හරියට මේ ආයතන ටික ඔව් නුවණින් බලබලා ඉන්නයි තියෙන්නේ. එහෙන් දකින්නකොට ඒ එළියේ තියෙන රූපේ ඔය වගේ පෙනුනට නෑ හැ උපද්දපු වර්ණනේ ඔය දැකලා තියෙන්නේ. එහෙන් උපද්දපු චිත්‍රයක් නෙමෙයි පෙන්වන්නේ. බලනකොට ওই චිත්‍රය. ඇහැ උපද්දපු චිත්‍රය. ඒ වගේ ශබ්ද ටික අහගෙන ඉන්නකොට ওই කන උපද්දන ශබ්ද චිත්‍රය. බාහිරේ තියෙන දේවල් නෙවෙයි තියනවා කියලා අපි මේ හිතෙන් මුලාවෙන් හිතුවට. කියන එක ටික ටික පෙන්වන්න බලන්න ওই ඉන්න ගමන් සරින් සරේ මේ විදිහට බල බලා ඉන්න විනාඩි 5ක් විතර.
සර් දැන් අපි කතා කරනවා පද්දවන
සබ්දයක් නෙමෙයිද දැන් අනිත්‍යය දැනෙන්නේ. ඒ මට්ටමේ එහෙම තමයි. කාම ලෝකේ මට්ටමේ අපේ ආයතන අපි බාර ගන්නකොට ওই මට්ටම තියෙනවා. බෑ ඒ මට්ටමේ මිදෙන්න පුළුවන් ඔය අහන්නේ කන උපද්දලා දෙන සබ්දෙන්. ඒ සබ්ද චිත්‍රයකට අපි නේ තේරුම් දීලා
තියෙන්නේ.
දැන් ඔයා සිංහල දන්නේ නැත්තම් ඔය දැන් දැනගත්තු ඒවා දැනගනීද? දැන් චයිනීස් කෙනෙක් මෙතන වාඩිලා හිටියා නම් අපි දැනගත්තු ඒවා දැනගනීද? එහෙම මට්ටමක් තියෙනවා. ඒක තේරුම් ගන්න. හරි. එතකොට අපේම පෙර පුරුදු කරපු අයින් අපි මේ හිතලා තමයි තේරුම් දීලා අරම මේවා හදාගෙන යන්නේ. එතකොට ඒක ඉක්මවා ගිය මට්ටමකුත් තියෙනවා. ඒක දැනට තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඒක මේකේ ආයේ යෙදෙන. එතකොට මොකක් වෙයිද කියන එක දැම්ම කියලා වැඩන්නේ. ඒ ටිකක් කරන්න. විනාඩි 5ක් විතර කරන්න ඕන එක තේරෙනවනේ නේද? එළියේ තියෙන දේ කියලා හිතුණාට නෑ. එහෙන් උපද්දපු දෙයක් නෙමෙයි. එළියේ තියෙන සද්ද කියලා හිතුණාට නෑ. කන උපද්දලා දීපු දෙයක් නේ දැනගත්තා. ඔන්න ඔය දේ විතරක් කරන්න ඔය වැඩිය හිතන්න යන්න එපා මොකෝ. වැඩිපුර කරුණ ටික අමතක කරලා ඔය ටික විතරක් බලබලා ඉන්න. ඔය ටික ඔන්න මේ සතියේ ඔය ටික බැලුවොත් අපිට ඊළඟ සතියේ තව ගැඹුරක් කතා කරන්න පුළුවන් වෙයි. හොඳයි. අපි එහෙනම් දැන් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන්. භාවනා වල යෙදුණා, ධර්ම සාකච්ඡා වල යෙදුණා නේද? කරන්න ඕන දේවල් ටිකකුත් දැනගත්තා. තණ්හාව ඇති වෙන්නේ කොහෙද? දැන් 60ක් ගැන දැනගත්ත අපි බලමු ඊළඟ සතියේනකොට දැන් කීයක් අඩු කරගන්නේද කියලා. සිහියයි නුවණයි පිහිටියොත් Tamanට වෙයි. ඔක යොදන්න බලන්න. ඉතින් සතුට වෙන්න පුළුවන් ඒ මහානිසංස කුසල් සම්භාරය රැස් කරගත්තා කියලා. මට නිවන් දකින්න කම්ම විපාක දීමේ හැකියාව තියෙනවා මේ මේ කරන කර්මවලට. මහානිසංස කුසල් කියන්නේ ඒකයි. එතකොට ඒ පින් ගොඩාක් රැස් කරගත්තා. ඉතින් පින් රැස් කරගත්තු වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවි දේවතාවුන් වහන්සේලා ඉන්නවනම් මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවි දේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සැමවත් ආරක්ෂා කරනසේක්වා. යම් කිසි දුකක්, කරදරයක්, බාධකයක්, නරකක්, කපල උපද්‍රවයක්, ලේඩ දුකක්, සොර සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම දුකක් වෙන්න තියනවනම් ඒ සැමගෙන් අප සැවම ආරක්ෂා කරනසේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු ලෝක සාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු මං පරන්ති. යම් කිසි මළගිය කෙනෙක් ඉන්නවනම් නරක තැනක ඉපදිලා පින් බලාපොරොත්තුව මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උප්පත්තිය ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්න පිණිසම මේ පින් හේතු ආසනා වේවා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. මේ රැස් කරගත්තු පින්වල බලෙන් අපිට යම් කිසි දවසක නිවන් අවබෝධ වෙනකම් යාව නිබ්බානපත්තිය මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්න එපා. මා මේ බාල සමාගම. ඒ වගේම ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම හේතු වේවා. සතන් සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. සබ්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු සත් සත්.